දෙදහස් විසිතුන වසරේ දොළොස්වෙනි මාසේ තුන්වැනිදා එයින් සිහිපත් වෙනවා දෙදස් විසිතුන වසරත් මේ දින කීපය ඇතුළත ගෙවී යනවා කියලා. ධර්මය ශ්‍රවණය කරන්න පටන් ගත්තනම් ඒගොල්ලන් කල්පනා කරන්න පුළුවන් මම වසරක් ධර්මයේ තුල ගොඩ නැගිලා තියෙනවා, තමන්ගේ සංවර්ධනය මොන වගේද කියලා කල්පනා කරන්න පුළුවන්. ඒ නගා සිටුවාගෙන තියෙන ධර්මය යම් තාක්ද එතැන් සිට තව අවදි කරගන්න, තවත් තමන්ගේ චිත්තාලෝකය වැඩි කරගන්න, ඥානාලෝකය වැඩි කරගන්න, තවත් ධර්මෙහි නියලෙමින් යෙදෙමින් ධර්ම ගවේෂණයේ සිටින්න ඕන. කින් සච්ච ගවේසි, කින් කුසල ගවේසි, කුමද්ද සත්‍ය, කුමද්ද අවබෝධය යන පිළිබඳව අපි සැලකිල්ලෙන් සිටින්න ඕන. මුලින්ම අපේ සිත කය වචනය සංසුන් කරගෙන සංවර කරගන්න ඕන. එතෙන් පටන් අපි 11යි 30 දක්වාම පැය දෙකක පමණ කාලයක් ධර්මයේ වෙනුවෙන්ම පේවි වාසය කරනවා කියලා අදිෂ්ඨානයක් ඇති කරගන්න. සද්ධර්ම අවබෝධයේ පිණිස පේවි වාසය කරනවා කියලා අදිෂ්ඨාන කරගන්න. සද්ධර්මයේ ශ්‍රවණය කරන කාලයයි, සද්ධර්මයේ මෙනෙහි කරන කාලයයි, සත්‍ය අවබෝධයේ පිණිසම කැපවන කාලයයි කියලා මේ කාලය සම්පූර්ණයෙන් වෙන් කරන්න තමන්ගේ මනසෙන් අදිෂ්ඨාන පූර්වකව. ඉන් පස්සේ තමන්ගේ මොලේ දන්නවා මේ ධර්මය අහන කාලයයි කියලා. එතකොට වෙනත් පණිවිඩ එවන්නේ යා. දුරකථනය ට්‍රාන්ස්ෆර් කරන්න හිතෙන්නේ නැහැ එතකොට. ඒක මට අදාළ නැහනේ. ධර්මය කරන වෙලාවට ධර්මයේ විතරයි. සමහර රාජකාරී තියෙනවා නේද? රාජකාරී වෙලාවේ දුරකථනය පාවිච්චි කරන්න දෙන්නේ නැහනේ. එහෙමනම් ඇයි අපි බණහන වෙලාවේදී ඒකට අවධානය යොමු කරන්නේ නේ? දැන් ස්වාමින් වහන්සේත් දුරගතන ආදී පැත්තකින් තියලාව නම් ඔය ඇත්තන්ටත් හැකියාව තියෙන්න ඕනනේ. ඒවා පැත්තකින් තියලා නිහඬ කරලා බලන්න ඔබේ දුරගතනේ නිහඬ කරලද කියලා. විශේෂයෙන් නැත්තම් ඔබ කවුරු හරි කෝල් එකක් දුන්නාම සද්ද වෙයි. ඒවා ඕෆ් කරන්න, එහෙම නැත්තම් නිහඬ කරන්න ඕන. පැහැදිලිනේ? එහෙම කරගන්න. තියන්නේ ඒ වගේ තමයි. පින්නතුනේ සම්පූර්ණයෙන් කාලය කැප කරගන්න ඕන, වෙන් කරගන්න ඕන. එතකොට අපිට ලේහිසි කරුණු කාරණා තේරුම් කරගන්න. මොකද ඊටාම සැලකිල්ලෙන් කළ යුතු කටයුත්තක්. දැන් සතුරු සංවිධානයකට පහර දෙන සැබළු කණ්ඩායමක් යනවා. නොසලකිල්ලෙන් යන්න පුළුවන්ද? ත්‍රස්තවාදී කණ්ඩායමකට පහළ දෙන යම් රටක සෙබළු කණ්ඩායමක් යන විදිය දැකලා තියෙනව නේද? ඔවුන් ඉතාම සැලකිල්ලෙන් යන්නේ, වගකීමකින් යන්නේ. මොකද හේතුව? සතුරු ඉන්නේ. කොයි වෙලාවෙ බිම තියෙනවත් දන්නේ නැහැ බෝම්බ. පැත්තකින් අටවල තියෙනවත් දන්නේ නැහැ බෝම්බ. උඩින් ඒවිත් දන්නේ, යටින් ඒවිත් දන්නේ. හැම පැත්තක්ම ආවරණය කරලා බලමින් සිහි කටයුතුව ගමන් කරනවා. ආන්න ඒ වගේ තමයි පින්නතුනේ හිත එක්ක මාර් බලවේගයත් එක්ක වැඩ කරද්දී අන්න ඒ වගේ සැලකිල්ලක් අවදියක් ඕනෑ කියන එක බුදුහාමුදුරුවෝ දේශනා කළා. බුද්ධ කාලයේදී එක මතක් කරේ පින්නතුනි, අර පිරුණු රත්ෙච්ච තෙල් හැලියක් අතට දීලා නගරයක් මැදින් ඇවිදගෙන යන මිනිස්සෙක්ගේ තියෙන සිහිය සැලකිල්ල පාත්වගන්නේ කියන උදාහරණය තමයි බුද්ධ කාලයේදී ලබා දුන්නේ. එහෙමනම් එවැනි භාර දූර කර්තව්‍යයක් සිද්ධ කිරීම සඳහායි අපි මේ සූදානම් වන්නේ, මාර පරාජය කිරීම සඳහා. තමාගේ මනස තුලමයි ඉන්නේ මාරයා. මේ සංසාර ඕගයකට හසු වෙලා තියෙන්නේ, දිට්ටි ඕගයකට හසු වෙලා තියෙන්නේ. දෘෂ්ටිවලින් මිදෙන එක ලේසි නෑ, ඒක තරණය කරන්න ඕන. කාම ඕගයකට හසු වෙලා තියෙන්නේ, ලෝකෙට බැඳී යන ස්වභාවය තියෙනවා. මේ සංසාරේ සැරිසරන ස්වභාවයට සියලු ලක්ෂණ වලට කියන භව ඕගයක් තියෙනවා. ඒ ඕගය තරණය කරන්න ඕන. එහෙමනම් පින්නතුනි, විශාල කිඹුලන් එහෙම ගහන, ඒ වගේම සැඩපහරත් දරුණු ගගකින් පීනලා එහා පැත්තට Tamanට යන්න වෙනවා කියලා හිතා. ඒක කොච්චර අභියෝගයක්ද? කො සැඩපහරින් මැරෙන්න පුළුවන්. එහෙම නැත්නම් අර දරුණු කිඹුලෙක්ගේ දෂ්ට කිරීමකට හසු වෙන්න පුළුවන්. ඒ නිසා මේ ආර්ය මගේ ගමන් ආරම්භන පිරිස ගොඩාක් දුර්ලභයි. මේ අභියෝගය ගන්නේ නැහැ. ඒ වගේ මේ අභියෝගය අරගත්තත් ඒ අභියෝගයෙන් ඉගොඩට පීනන අය දුර්ලභයි. ගොඩාක් අය මගදී අභියෝගයෙන් අයින් වෙනවා, ඉස්සරහට යන්නේ. ඒක ඉතින් මේ වගේ මා දේක දිනමේ පින්නතුරි ගමේ ගමහරහ දිව්වත් ඒක තමයි. තරඟේ අවසන් කරන්නේ, තරඟේ පටන් ගත්ත කණ්ඩායමෙන් භාගයක්වත්. ඒක නේද ඇත්ත? ඒ වගේ මේ කණ්ඩායමේ පළවෙනියා වෙන්නේ, පළවෙනියට එන්නේ කීප දෙනයි. අනිත් ඔක්කෝ මග ගොඩාක් ඈත හැලෙනවා, නැති වෙනවා. ඉතින් ඒ වගේ තමයි පින්නතුනේ මේ නිවන් මගත් එහෙමයි. ඒක ස්වභාව ධර්මයක්. තමන්ට ශක්ති ප්‍රමාණයෙන් තමයි එන්නේ. හති වැටුනහම නතර කරනවා. හති වැටුනහම නතර කරනවා. එහෙමනම් තමන්ට අවශ්‍ය කරනෝ ධර්මයේ කෙරෙහි තියෙන ශ්‍රද්ධාව, ඒකේ තියෙන අගය, වටිනාකම, වැදගත්කම හොඳට සිතේ දරා ගන්න ඕන. එතකොට මේ අභියෝගය අතහරින්නේ නැහැ. ඒකේ තියෙන වටිනකම දන්නවනම්, වැදගත්කම දන්නවනම් ඒකේ අභියෝගය අතහරින්නේ නැහැ. වීරිය අවශ්‍ය කරනවා අවශ්‍ය තැන්වලදී. එහෙම වීරිය මද නම් යන්න බෑ. දැන් ඉතා දරුණු කඳු සහිත සමහර වාහන තියෙනවා, යන්න බෑ, මග නතර වෙනවා. මග නතර වෙනවා. ඒකට හේතුව ඒ වාහනවල බලය නෑ, වීරිය නෑ. ආන් ඒ වගේ තමයි පින්නතුනේ මිනිසයටත් මේ සත්‍ය අවබෝධය කරා ගමන් කිරීමට අවශ්‍ය කරන වීරිය නැතිබුනොත් මඟ නතර වෙනවා. ප්‍රඥාව තියෙන්න ඕන කරුණු කාරණා අවබෝධ කරගන්න, සැලකිල්ලෙන් කටයුතු කරන්න. සිහි අවශ්‍ය කරන සියල්ල පිළිබඳව හොඳ අවධානයෙන් කළමනාකරණය කරගන්න. ඉන්පසු එයාට පුළුවන්කම ලැබෙනවා සබ්බේ සංඛාරා අනිච්චා කියන මන් සංදියට එන්න හැකියාව තියෙනවා. අවසාන ප්‍රතිඵලය මොකද්ද පින්නතුනි? මේ ධම්මග ගිහිල්ලා අවසාන ප්‍රතිඵලය එන්නේ සබ්බේ සංඛාරා අනිච්චා කියන තැනට එනවා. දුක්ඛා කියන තැනට එනවා. අනාත්මයි කියන තැනට එනවා. අන්න එතන ඒ වාක්‍ය තුන කියන්න පුළුවන්කම තියෙන්නේ රහතන් වහන්සේ කෙනෙකුට පමණයි, බුදු කෙනෙකුට පමණයි අයිතිය. පරමාර්ථ වශයෙන්ම අවබෝධ කොටගෙන ප්‍රකාශ කරන කෙනෙක් හැටියට සලකන්න පුළුවන් ඒ අය ඒ උත්තමයෝ පමණයි. අනිත් උදවිය ඔහි අවබෝධයක් නැතුව පාවිච්චි කරන වචනයක් පමණයි. අනිත්‍යයි කියලා කියන්නේ පින්නතුනේ කිසි දෙයක් අල්ලගෙන නැහැ. නිච්ච කරගෙන නැහැ. උපාදානය කරගෙන නැහැ. කිසිම සංඥාවක්, කිසිම සංකාරයක් උපාදානය කරගෙන නැහැ. ඇඳන් ඉන්න ඇඳුමවත් උපාදානය කරගෙන නැහැ. පාවිච්චි කරන ශරීරයවත් උපාදානය කරගෙන නැහැ. පාවිච්චි කරන ඇස කන නාසය දිව ශරීරයවත් උපාදානය කරගෙන නැහැ. සබ්බේ සංඛාරා අනිච්චා දුක්ඛා අනාත්තා. ආත්මය කරගෙන නැහැ. දුකයි කියන එකෙන් අදහස් වෙන්නේ ස්පර්ශ කරන්නේ. පිළිකුල් කියන එකෙන් අදහස් වෙන්නේ මොකද්ද? ස්පර්ශ කරන්නේ. අලිමලා කෙළපිඩක් වගේ කියලා කීමටත් කියනවා. ආයේ කෙළපිඩ අල්ලන්නවත් ගන්නවත් යන්නේ නැහැ. ඔන්න ඕකයි වෙන්නුතුනේ අදහස. දුකයි කියන්නේ ඒක. එහෙම නැතුව හැංගීම් බර දුකක් නෙමෙයි. දුක නම් අපි එක් වෙන්න කැමති නෑ. ඒ දෙයත් එක් වෙන්න කැමති නෑ. ඒක ගෙනියන්න කැමති නෑ දුක නම්. සර්පේ දැක්කහම දුකයි. ඒ නිසා අල්ලන්නේ නෑ. දුකටපත් වෙන්න පුළුවන්. විශාල හෙලක් දැක්කොත් දුකයි. තමන් දුකට පීඩාවටපත් වෙන්න පුළුවන්. දුක නම් මොකද්ද කරන්නේ? අතහැරිය යුතුයි කියන සංඥාව පහළ වෙනවා. එහෙමනම් පින්නතුන්ට සංඥාව දුක වෙලා තියෙනවද? සංඛාරේ දුක වෙලා තියෙනවද? විඥානේ දුක වෙලා තියෙනවද? මමත්වය දුක වෙලා තියෙනවද? තාම නැහනේ. සිත දුක වෙලා තියෙනවද? එයා දුක වෙලා තියෙනවා නම් සිත අල්ලන්නේ නැහැ. සිත ආශ්‍රය කරන්නේ නැහැ. එහේ දුක වෙලා තියෙනවා නම් එහේ අල්ලන්නේ නැහැ, ආශ්‍රය කරන්නේ නැහැ. කන දුක වෙලා තියෙනවා නම් කන අල්ලන්නේ නැහැ. නාසයේ දිව ශරීරය මන දුක වෙලා තියෙනවා නම් ඒක නැවත නැවත අල්ලන්නේ නැහැ. එහෙමනම් ඒක දුකයි කියලා අවබෝධ වෙන්න ඕන. එතකොට මේ ලෝක සත්වයා ඕවා සැපයි කියලා හිතාගෙන තමයි මේ මාවතේ ගමන් කරන්නේ. හැබැයි ඒකේ තියෙන දුකක් කියලා බෝසත්වරු දැක්කා. ඉතින් මේ සත්වයාට ඒක දුකයි කියලා නොදැනෙන්නේ හේතුව අවිද්‍යාව. මුවාට මිරිඟුවේ ජලය නැහැ කියලා වැටහෙන්නේ නැති හේතුව මොකද්ද? අවිද්‍යාව. ඒක නේද? අවිද්‍යාව හේතුවෙන් තමයි මුවාට මිරිඟුවේ ජලය නැහැ කියලා වැටහෙන්නේ නැත්තේ. වැටහුණු දවසට විද්‍යාව. වැටහුණු දවසට විද්‍යාව. මේන්න මේ සිද්ධාන්තය තමයි පින්නතුනි සත්‍යයට වෙලා තියෙන්නේ කියලා බුදුහාමුදුරු දේශනා කළා. ඉතින් දැන් ඔබට රූප වේදනා සංඥා සංඛාර විඥානවල සත්‍ය පුජ්‍යලේ කාත්මයක් පේනවා. ඒ පේන්නේ අවිද්‍යාව හේතුවෙන්. මෙහි මමෙක් ඉන්නවය, පවත්තන්න කෙනෙක් ඉන්නවය කියලා පේනවා. ඒ අවිද්‍යාව හේතුවෙන්. මතවාද වශයෙන් ගොඩනගෙන නොවේ ධර්මයේ තියෙන්නේ සත්‍ය වශයෙන්ම අවබෝධ කරගන්න. ඒ නිසා මමෙක් නැහැ කියන මතවාදයක් ඇති කරනව නෙමෙයි. මමෙක් ඉන්නවා කියන මතවාදයක් ඇති කරනව නෙමෙයි. මතවාද වලින් ඇති වැඩක් වෙන්නේ නැහැ නේ පින්වතුනි. අපි ආධ්‍යාත්මික වශයෙන් වෙනස් වෙන්නේ නැතුව අපි මතවාදවල සිටියද කොච්චර වචනවල කතා කරාට වැඩක් වෙන්නේ නැහැ. ආධ්‍යාත්මික වශයෙන් වෙනස් වෙන්න ඕන. චිත්තචෛතසික වශයෙන් වෙනස් වෙන්න ඕන. ධම්මානුධම්ම ප්‍රතිපත්ති වශයෙන් වෙනස් වෙන්න ඕන. ආධ්‍යාත්මික දර්ශනය ගුණය වෙනස් වෙන්න ඕන. අපි සාකච්ඡාව තමයි ගොඩාක් වැදගත් කෙනෙක්ගේ අවබෝධය ඇති කරගන්න. තමන්ට තියෙන ගැටලු තියනවා නම් ඒවා ඉදිරිපත් කරන්න. ඉදිරිපත් කළා එක සාකච්ඡාවට යොමු කරගන්න පුළුවන්. අපි මේ දුරබැහැර ඉඳලා ආපු ඇතිලිවැව ඉඳලා ආපු මහත්මයා කොහොමද? බිබිලෙද ඇතිලිවැවනේ. ඔව්. කොච්චර කාලයක් සාමණේරගේ ධර්මය අහනවද? ඔව්. දැන් අවුරුදු කීයේදී වගේද මොන අවුරුද්දේද අහන්න පටන් ගත්තේ? 17 වගේ, 16 17 වගේ හා පටන් ගත්තා. හොඳයි. ඔව් 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 ඒ විදිහට බොහොම දුෂ්කර විදිහට තමයි ධර්මයට පිවිසුනේ. පිවිසුනේ. හරි. ඔව්. චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා කී කී උදේ ඉඳලා හවස වෙනකන් හිටියත් අවබෝධ වෙන්නේ නැහැ. අනිත් එක ඔක ලොකු ප්‍රශ්නයක් තියෙනවා. චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්ත කෙනෙක් නෙමෙයි ඔය කියන්නේ, සෙත් පතන්නේ ඔය විදිහට. අනිත් කෙනාට චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා කියලා සෙත් පතන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙනද කියලා විමසන්න ඕන. ඉතින් එහෙනම් ස්වාමීන් වහන්සේ මේ අන්ධයෙක්ගෙන් පාර ඇහුවා වගේ නේද? බුහාන්ති දැකලත් නැහැ කොහොමද චතුරාර්ය සත්‍යයට යන්නේ කියලා මටත් යන්න කියන්න කියලා කියනවා. ඉතින් අන්ධෙක් අන්ධයෙකුට පරිස්සමින් යන්න කියලා කියනවා වගේ වැඩ දෙන්නා අන්ධය. හොඳයි හොඳයි කරනවා. හරි මේ බණ්ඩාර වෙල නේද අර සීදී. ඔව් මම එක්තරා ස්වාමින් වහන්සේ නමකට CD දෙකක් දීලා ආවා හම්දුරනේ මේක අහන්න කියලා. උන්වහන්සේට ඒක එච්චර අහන්න උනන්දුවකුත් නැති නිසා මෙතුම ධර්මය හොයාගෙන යන කෙනෙක් නිසා මෙන්න මෙහෙම එකක් හම්දුරගෙනේ දීලා ගියා ඕනම් අහලා බලන්න කියලා දීලා. ඒකෙන් තමයි අන්න ඒකයි කියන්නේ අපි ධර්මය කොහේ කොහේ හරි වීසි කරලා තියන්න ඕන. දැන් උන්වහන්සේට මම මේක දුන්නාට සමහරලාට මට හැඟීමක් තිබුණා උන්වහන්සේ මේක අහන එකක් නැහැ කියලා. නමුත් බලන්න ඒක තව පැත්තකින් ගිහිල්ලා ඒක හොයන කෙනෙකුට ඒක අවශ්‍ය කෙනෙකුට ඒක ලැබුණා. ඒ නිසා තමයි මම ওই කොහේ හරි පලාතක ගියාම කාට කාට හරි පොතක් CD එකක් දීලා එන්නේ. ඕක අවශ්‍ය කෙනෙකුට මේ පළාතේ කොයි හරි කෙනෙකුට ඕක දැනෙන්න පුළුවන් ලැබෙන්න පුළුවන්. ඈ හාමුදුරුවරු කොහොමත් බණ භාවනා කරන්නේ. ඒ කියන්නේ වෙන වෙන බණ ශෛලියකුත් නෙමෙයි වෙන බණකුත් නෙමෙයි ටිකක් අමුතු දෙයක් ගැන කතා කරනවා කියලා හැඟෙන්නේ නැති. ඔව් ඒ කියන්නේ පොඩි පොඩි දුරකුත් නෙමෙයි ඔය පීස් එක ගන්න ආයි එන්නේ නේ. හරි ඈත ඉඳලා ඇතිලියෝ ඉඳලා හැතැම්ම කිලෝමීටර් 2-300ක් මෙහා ආයි එනවා මේක ගන්න. දැන්ගේ ඔව් සජීවී නැතිලා ගිහිල්ලා තියෙනවා. ඒ දැන් ඔය ධර්ම ගැටලු කියන්නක බලන්න දැනට තමන් ඉන්න තැන තියෙන මානසික තත්ත්වය මේ මොහොත ගැන කියන්න බලන්න. වැටහිලා තියෙනවා හරි කියලා. දැන් මාර්ගය හරිනම් හරි. මාර්ගය හරිනම් තමන් ඒ දේ අත්පත් කරගන්න ඕන. ධර්මයේ හරිනම් ඒ දේ තමන් අත්පත් කරගන්න ඕන. විශාල ප්‍රමාණයක් මිනිස්සුන්ට බෙදා දුන්න. මොකද මන් ලැබපු සැනසිල්ල තවත් කෙනෙකුටත් ලැබේවා කියලා. ඒක ඔබතුමාට ධර්මය අවබෝධ කරගන්න පිහිට වෙන්න ලොකු කුසලයක් ඒක. හොඳයි. නෑ ඒක තමයි. ධර්මයේ යම් ගැටලුවක් හරි ස්වභාවයක් හරි අවබෝධයක් හරි තියෙනවා නම් ඔබතුමාට දෙන්න ඕන. ඔබතුමා මේ රටේ එහා කෙළවරේ ඉඳලා තියෙන ඊ ඇවිල්ලා නේ යාළුවෙක්ගේ ගෙදර ආතීගේ ගෙදර ඉඳලා ලොකු හෙසක් දරලා ඇවිල්ලා ඉන්නේ. ඒ නිසා අපි ඔබතුමාට විශේෂයෙන්ම මේ කාලය දෙනවා මේ තමන්ට තියෙන තත්ත්වයන් කතා කරන්න. ඒ කියන්නේ ගොතන්න එපා, හිතන්න එපා, මේ මොහොතේ ඉඳගෙන සජීවීව කතා කරන්න. දැනට ඔබේ මානසික තත්ත්වය, ඒ කියන්නේ කට්ටි ඉන්නවයි කියලා හිතන්න ඕනේ නැහැ, යාළුවෙක් ඉන්නවයි කියලා හිතන්න ඕනේ නැහැ. තමන්ගේ ඕපන් තත්ත්වය කියන්න, තමන්ගේ ගැටලු කමක් නැහැ. මුකුත් හිතන්න ඕනේ නැහැ. අපේ ලොකු ප්‍රශ්නයක්නේ, අරයා මෙහෙම හිතයි, මෙයා මෙහෙම හිතයි, ගුණයක් කියන්න බයයි, එහෙම දෙයක් තියෙනවනේ. ඒක නිසා සංකාර රැස් කර ගැනීමක් ඕ හිතනවා කියන්නේ මේ වගේ දෙයක් ඕ. ඉතින් මේ මොහොතේ තමන්ගේ මනස සැනසිලිදායක තත්වයක තියෙනවද කොහොමද? තියෙනවා. හොඳයි. තව ටිකක් එක නිදහස් කරගන්න තියෙනවද? ඔව්. කෙලවරක් නැහැ කියන්නේ ඔබද? එහෙම නැත්නම් ඔබ තුල කෙලවරක් නැද්ද? දැන් අපිට මෙහෙම බලන්න පුළුවන්. මෙහෙම ඉඳගෙන මෙහෙම ඉස්සරහා බලන්න පුළුවන් මේ කෙලවරක් නැහැ. දැන් අපි මෙහෙම ඉඳගෙන විශ්වයේ දිහා අපි කියනවා පුජ්‍යලේ කැටියට කියනවා කෙලවරක් නැහැ කියලා. ඒක එකක්. අනිත් තව ක්‍රමයක් තියෙනවා. අපි විශ්වය බවට පරිවර්තනය වෙනවා. ඊට පස්සේ අපි දකින්නේ කෙලවරක් නැති බව දකින්නව නෙමෙයි, කෙලවරක් නැති බව තමන්ට දැනෙනවා. මොකද හේතුව? තමන් විශ්වයක් බවට පත් වෙච්ච නිසා. දැන් දකින්න ධර්මයට පත් වෙන්න ඕන. එතකොට මේ කෙලවරක් නැති ස්වභාවය තමා වෙන්න ඕන. කෙලවරක් නැති ස්වභාවය තමා වෙනවා. ඊට පස්සේ දකින දහමක් නෙමෙයි දැනෙන දහමක් ඒක. පච්චත්තම් වේදිතබ්බෝ විඤ්ඤෝ හේති කියන්නේ ඒකයි. දැනෙන දහම් ප්‍රත්‍යක්ෂ වෙන දහම. එතකොට කෙලවරක් නැත්තේ මා ළඟමයි. තේරුණාද? මා ළඟමයි කෙලවරක් නැත්තේ. කෙලවරක් නැති බව පිටින් දකින්නේ මා තුළම තියෙන කෙලවරක් නැති ස්වභාවය. ඒක හොඳට ඒ තුළ කිමි දෙන්න. ඒ තුළට ඉඩ දෙන්න. එයට බිය නොවන්න. මොකද හේතුව අපේ ආත්ම පරිත්‍යාගික සද්ධර්ම අවබෝධයේ පිණිස. ආත්ම සංඥාවක් පරිත්‍යාග කරන්න අපි මේ ශරීරයක් නෙමෙයි. නේද? ආත්මය කියලා කියන්නේ ඇත්ත වශයෙන්ම පංචස්කන්ධයන් නෙමෙයි සංඥාවක්. හැඩ ගැහෙන්නේ නැතුව කියන්න බලන්න. ඒ අනන්තය තමන් බවට පත් වුනහම තමන්ට කොහොමද ඒක දැනෙන්නේ? වැඩි ගොතන්න ඕනේ නැහැ, හැඩ ගැහෙන්න එපා. ස්වභාවිකව දැනෙන දේ එන වචනයක් කියනවා මිසක් ගොතල කියන්න එපා. හිතල කියන්න එපා කිසි දෙයක්. ඒක තමන්ට ෆීල් වෙන විදිය, දැනෙන විදිය. ඒ තුලම ඉඳලම තමයි අපිට ඒ තුල තියෙන සියල්ල තේරුම් ගන්න පුළුවන්. අනන්තය දකින්නව නෙමෙයි, අනන්තය තුල වාසය කරනවා. කෙලවරක් නැති ස්වභාවය තුල තමන් වාසය කරනවා. කෙලවරක් නැති ධර්මයේ තුල තමන් වාසය කරනවා. දකින්නේ දැනෙන්න පටන් ගන්නවා. ඒ දැනීමේ තියෙන සුවය, ලක්ෂණය, කෙලවරක් නැති ස්වභාවය තමන්ටම අත්විඳලා කතා කරන්න පුළුවන් අපූරු භාෂාවක් එතනින් උපදින්න පටන් ගන්නවා. පුළුවන් තරම් ඒ ස්වභාවය තමන්ට දැනෙන්න ඉඩ අරින්න ඕන. තමන් මොලේ බාධා කරගන්න ඕනේ, මොලේ පැත්තකින් තියලා සම්පූර්ණයෙන්ම අර දැනෙන දහමත් එක්ක, දැනෙන ස්වභාවයත් එක්කයි ගනුදෙනු කරන්නේ. මොලේ කියන්නේ නිකන් తాවකාලික ඉමේජ් ගහලා දෙන එක්කෙනෙක්නේ. එයා වැඩක් නැහැ. එයා පොඩ්ඩක් පැත්තකින් තියලා මේ මනසට, ආධ්‍යාත්මයට, තමන්ගේ ආත්මීය ස්වභාවයටම දැනෙන දේත් එක්ක ඒ කෙලවරක් නැති ස්වභාවය තුළ තමන් හොඳට පීනන්න ඕන. ඒ කෙලවරක් නැති ස්වභාවය තුළ සැරිසරන්න ඕන. දකින්නව නෙමෙයි, තමාම කෙලවරක් නැති කෙනෙක්. එතකොට කෙලවරක් නැති දහම වෙන කොහෙවත් නෙමෙයි තියෙන්නේ, තමා තුළමයි. කෙලවරක් නැති දහම තියෙන පිට නෙමෙයි තමා තුළමයි කෙලවරක් නැති දහම තියෙන්නේ. දේශනාවක නෙමෙයි තියෙන්නේ කෙලවරක් නැති දහම තමා තුළමයි. හදන්න එපා හදන්න නැතුව නිදහසේම ඉන්න. නිදහසේම ස්වභාවිකව යමක් අවබෝධ වෙනවා නම් ඒක තමයි ස්වභාවික සත්‍ය. අපි සංකල්පවලින් හදපු නිවනක් කරේ, දහමක් කරේ, දර්ශනයක් කරේ අවබෝධ වෙනකොට ඒව නිකන් අපි හදා ගන්න. ඒවට කියනෝ සංඛාර. ඒව වැඩක් නැහැ. අපේ නියම தත්ත්වය තේරුම් ගන්න ඕන ස්වභාවිකවමයි. ස්වභාවිකවම කොහොමද ඒ කෙලවරක් නැති ස්වභාවය තමන් බවට පත් වුණාම තමන්ට දැනෙන වටපිටාව? දහම තුල පුළුවන් තරම් ඉන්න ඕන. කෙලවරක් නැති ස්වභාවය තුල තමයි දහම තියෙන්නේ. ඒ දහම තුල තමන් ඉන්න ඕන. ඒකෙම සැරිසරලා ඒකෙම තියෙන සුවය, වටපිටාව, එහි ඇති සිසිලස, ආස්වාදය, සුන්දරත්වය විඳින්න ඕන, දකින්න ඕන. නිරෝධ සහගත විවේකීය ස්වභාවය තමන් අත්විඳින්න ඕන. ඒක සුන්දර නවාතනක්, සුන්දර සංචාරයක් බවට පත් කර ගන්නවා ධර්මයේ තුල. ආධ්‍යාත්මිකව කිසිම දෙයක් හිර කර ගන්න නැතුව ඒ සියල්ලක්ම එළියට දාලා තමන් නිදහස් වෙන්න ඕන, හිස් වෙන්න ඕන. කිසි දෙයක් තියාගෙන බලන්න ඕනේ නැහැ දහම. හැ අල්ලගෙන ධර්මයේ බලන්න ඕනේ නැහැ. හිත අල්ලගෙන ධර්මයේ බලන්න ඕනේ නැහැ. සියල්ල අතහැරීමෙන් ධර්මයේ බලන්න. සියල්ල අතහැරීමෙන් බලන්න. අතහරින්නේ කෙනෙක් නෙමෙයි. කෙනෙක් වශයෙන් අතහරින ලෝකයකුත් තියෙනවා, කෙනෙක් නොමැතිව අතහරින ලෝකයකුත් තියෙනවා. අපි ඉන්න ඕන කෙනෙක් නොමැතිව අතහරින ලෝකයේ. ඒක බුද්ධියට තේරුම් කරගන්න අමාරුයි. ප්‍රත්‍යක්ෂතාවය තුළ Tamanට ඒක දැනෙනවා. කෙලවරක් නැති ස්වභාවය පිටින් නොවේ තමා තුළින් දකිනවා. එහෙම නැත්නම් තමා කෙලවරක් නැති කෙනෙක් බවට පත් වෙනවා. තමා දිගප්පලලක් නැති කෙනෙක් බවට පත් වෙනවා. එතකොට විශ්වය හා සමාන වීමත් නෙමේ විශ්වය බවටම පත් වෙනවා. ඒ තව දුරටත් තමන් ඇති කරගන්න ඉමේජ් එකක් නෙමේ, නිර්මාණයක් නෙමේ. ඒ ස්වභාවයමයි, ඒ විශ්වයමයි. මොනවා හරි ගැටලුවක් තියෙනවද? සියල්ල නිදහස් වෙන්න ඉඩ හරින්න. තමන් දහම් සොඬ රජ කෙනෙක් නම් ජීවිත පරිත්‍යාගයෙන් ධර්මයේ වෙනුවෙන් ධර්මයට වැටෙනවා. දහම් පදේ සමග එකතු වෙනවා. අර ආත්ම සංඥාවේ ඔක්කොම ඇති වෙන්නේ පංචස්කන්ධෙ නෙමේ, නිකන් සංඥාස්කන්ධයක. ඒ ආත්මීය සංඥාව ලොකෝම මේ බාහිරින් දාගත්ත දේවල් කියලා කල්පනා කරලා මායාකාරී දේවල් කියලා තේරුම් අරගෙන ඒව අතහැර දාලා ධර්මයට අපි එක් වෙනවා, දිය වෙලා යනවා. අපිට පිටින් කිසි දෙයක් නැති වෙන්නේ. අපි මේ ආධ්‍යාත්මයෙන් සියල්ල අතහැරියම ගොඩක් දෙනෙක් හිතන්නේ පිටිනුත් අපිට ඒක නැති වෙනවා කියලා. එහෙම නැති වෙන්නේ. ඉතින් සියල්ලේ තියෙන තැන්වල තියේවි, දුවා දරුවෝ ඥාති මිත්‍ර ඉන්න අය ඉන්න තැන්වල ඉඳීවි. අපි මේ මනසේ තියෙන මායාව විතරක් අපින් ඈත් වෙලා ගිහිල්ලා අපි සුන්දර අත්දැකීමකටපත් වෙනවා. ඒ අත්දැකීම පිරිසිදු, ඒ ඇහැ පිරිසිදු වෙනවා, ඒ හිත පිරිසිදු වෙනවා, ඒ ආත්මය පිරිසිදු වෙනවා. තමා කොතනද සිටින්නේ? සියල්ලම ස්වභාවිකව වෙනස් වෙන්න ඉඩ දෙන්න. හඬන්න, හිනා වෙන්න ඕන පෙරලියක් ස්වභාවිකව වෙන්නට ඉඩ හැරෙන්න පුළුවන්කම තියෙනවා. මරණය පවා ස්වභාවිකව එක සමන්ට ලැබෙනවා නම් ඒකටත් ඉඩ දෙන එක තමයි සත්‍ය අවබෝධය කියලා කියන්නේ. මරණය හම්බ වෙච්ච දවසට මරණයට ස්වභාවිකව ඉඩ දෙන්න පුරුදු වීම තමයි ධර්ම අවබෝධය කියන්නේ, සත්‍ය අවබෝධයට කියලා කියන්නේ. විශ්වගාමී කියන්නේ ඒක. එදාටත් ඒක බොරබදල අල්ලගන්නවා නම් එහෙම ජීවත් වෙලා ඉදි හිත හිතාමරෙන්න ඕනේ. යම් කිසි දවසක අපිට යම් යම් හේතු නිසා නික්ම යන්න දෙන දවසට එදාට ඒකට සන්තෝෂයෙන් ඉඩ දෙන එක තමයි සත්‍ය අවබෝධය කරගත්ත කෙනාගේ ස්වභාවය. ඒක දැන් මෙතෙන්දි මැරෙන්න ඉඩ දෙන්න හැකියාව තියෙන්න ඕන. මෙතෙන්දි ඒ පුරුද්ද කරගෙන තිබුණොත් ඒ පුරුද්දෙන් ඒ අවබෝධය ඇති කරගෙන තිබුණොත් එයා ආයි මැරෙන්න දවසක් නැහැ මානසිකව. ඒ නිසා අනිත් දවසෙත් එයා වැරදිලා දාගත්ත සරප්පු දෙයක් අයිතිකාරය අරන් ගියා වගේ බලන් ඉන්න එච්චරයි. මනස විවෘත කරන්න, නිදහස් කරන්න විශ්වයට. අපි කිසිම දෙයක් මේක ඇතුළේ මේ හරියට මේ අපේ මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා කියන්නේ විශාල කූඩුවක් හදලා ඒක ඇතුළේ දාගත්ත විවිධ වර්ගයේ කුරුල්ලෝ වගේ. හරිද? ඒ නිසා මේ මේ මේක මේක කූඩුව විවෘත කරන්න. පුළුවන් නේද? විවෘත කරන්න, සම්පූර්ණ විවෘත කරන්න. විවෘත කරා මේගොල්ලෝ සීසී කර නිදහසේ පියාඹ වෙනවා. ආරේ නිදහස් කෑ ගැහිල්ලත් නැති වෙනවා. අර කූඩු කරගත්තට පස්සේ අවශ්‍ය පරිදි කන්න බොන්න වතුර දෙන්න ඕනේ ඒකත් නැහැ. නිදහස් කරා. බලන්න තමන් කූඩු දාගෙන ඉන්නවද කියලා. චිත්තසයසික සංකල්ප නොයෙකුත් දේවල් කූඩු වල දාගෙනද? එක එක දෘෂ්ටීන් දාගෙන පෝෂණය කරනවද? කන්න දෙනවද? වචන අල්ලගෙන වචන උපාදාන කරගෙන කූඩුවක දාගෙන කන්න දෙනවද? නෑ. සියල්ල විශ්වයට මොදාහරන දොර කවුළු අරලා දානවා. තමා තුළ තමන් වෙස්සන්තර කෙනෙක් වෙනවා. සියල්ල ඕපන් කරන එකට තමයි වෙස්සන්තර කියලා කියන්නේ. සියල්ල ඕපන් කරනවා, සියල්ල විවෘත කරනවා. ඕපන් මයින්ඩ් එකක්, මනසක් තියෙනවා, ඔළුවක් තියෙනවා. ඔළුව ආත්මීය ස්වභාවයෙන්ම විවෘතයි. රැකගත්ත දෙයක් නැහැ, රකින්න දෙයක් නැහැ. මම කියන සංඥාවට ධර්මයේ දැක ගන්න බෑ. මම කියන සංඥාව සිවුම්ව හරි තියා ගන්න හොඳ නැහැ. ඒකත් සංඥා කුරුල්ලා. ඒ කුරුල්ලා නිදහස් කරනවා. එතකොට මම කියන සංඥාවෙන් නෙමෙයි ධර්මයේ දැක ගන්න ඕන ස්වභාවිකව. ස්වභාවිකව. කෙනෙක් නොමැතිව පුජ්‍යලයක් නොවේ ධර්මයේ තුල සැරිසරනෝ විශ්වය තුල සැරිසරනෝ විශ්වය තුලට පුජ්‍යලත්තේ මිනිස්සු ගන්නෙ නෑ. විශ්වයට ආගමිකයෝ ගන්නෙ නෑ. ජාතිකයෝ ගන්නෑ, වාර්ගිකයෝ ගන්නෑ. නැතයි විශිෂ්ට ධර්මය කරා ඒකට දේවත්වය කියන්න පුළුවන්, බ්‍රහ්මත්වය කියන්න පුළුවන්, විශ්ව ධර්මය කියන්න පුළුවන්, නිර්වාණය කියන්න පුළුවන්, මොකක් හරි කියයෝ. මොනවා හරි හඳුන්වා දෙන නන්නේ තියෙන්නේ. ඒ ස්වභාවයට ආගමිකයෝ ගන්නෙත් නැහැ, ජාතිකයෝ ගන්නෙත් නැහැ, පුජ්‍යලයෝ ගන්නෙත් නැහැ. පුද්දලෙක් නොවූ තැන, ජාතිකයෙක් වාර්ගිකයෙක් නොවූම තැන තමයි අපි දියවෙච්ච කෙනාව තමයි ඒ විශ්වීය ස්වභාවය සමග එකතු වෙන්නේ. එනිසා නිරාවරණ වූ අවස්ථාව නිර්වාණ කියන්නේ හාවර්ණ නැති අවස්ථාව. නිරාවරණය කරනවා කියන්නේ නේද? නිර්වාණ කරනවා කියන්නේ විවෘත වීම. ඇයි විවෘත වෙන්න බැරි අපිට? අවිද්‍යාවක් නේද, මෝහාන්ධකාරයක් නේද? අපි වෙන්නේ යෑම, මම වෙන්නේ යෑම කවදාවත් කරන්න බෑ. කිසිම පුජ්‍යලයකට මම වෙලා ලෝකෙ රැඳෙන්න බැරි වෙලා තියෙනවා. නිබ්බානම් පරමං සුඛං කියලා වචනයක් නම් තියෙනවා. මිනිස්සු ඉති නිබ්බානම් පරමං සුඛං කරගත්තනම් නිවන පස්සේම දුවන්න එපේ. ඔය මිනිස්සු කියන්න ඕන නිබ්බානම් පරමං සුඛං කියලා නෙමෙයි. බලයනම් පරමං සුඛං, රස්සාවනම් පරමං සුඛං, පිටරටකට යන්න නැත්තම් පරමං සුඛං, නැත්තම් සල්ලි නම් පරමං සුඛං කියලා නේ කියන්න ඕනේ. නිබ්බානම් පරමං සුඛං වුණා නම් නිර්වාණයට ඇතුල් වෙනවා. දැන් ඔබේ ආත්මය තුළ බලන්න පැනනගින වචනේ මොකද්ද කියලා? නිබ්බානම් පරමං සුඛංද, එහෙම නැත්තම් ධනය නම් පරමං සුඛං, ධනේ පස්සේ දුවනවා. වාහන නම් පරමං සුඛං කිව්වොත් වාහන පස්සේ දුවනවා. බලය නම් පස්සේ දුවනවා නම් බලය නම් පරමං සුඛං වෙනවා. බිරිඳට නම් කැමති ඉතින් බිරිඳ නම් පරමං සුඛං කියලා බිරිඳ පස්සට වෙලා ඔහෙ ඉන්නවා වයසට යනකම්. දරුවෝ නම් පරමං සුඛං, දරුවන්ට ඇරිලා ඉන්නවා. ඇත්තටම නිබ්බානම් පරමං සුඛං කරගත්තයි කොච්චර අඩුද, කොච්චර දුර්ලභද බලන්න. තමන් ඒ අතර තමන් නිබ්බානම් පරමං සුඛං කරගත්ත කෙනෙක්ද? ඒ කියන්නේ ආවරණ නැති මිනිස්සෙක් වීම, නිරාවරණේ වී වාසය කිරීම. මුදු කෙනෙකුට රහසක් නැහැ, විවෘතයි. ආධ්‍යාත්මය විවෘතයි. කොහමද ඔබට දැනනවද එහෙම විවෘත බවක්, නිදහස් බවක් ඔබේ මනස තුළින් දැනීමක්, දැකීමක්, හැඟීමක් මොනවා හරි තියෙනවද? ගැටලු නැතුව යන්න ඕන. ගැටලු තියාගෙන යන්න බෑ, ගොඩක් දුර ඉඳලානේ ආවේ. ඒ නිසා ආයි ගැටලු නැතුව යන්න ඕන. ගැටලු තියන් යන්න එපා. එකක්වත් තියෙන ගැටලු ඔක්කොම විසඳ ගන්න ඕන. ඔබට බොහොම ලොකු කුසලයකුත් තියෙනවා, පිනකුත් තියෙනවා. බොහෝ දෙනාට දහම් කරුණු බෙදා හදා දීමක් තියෙනවා. ධර්මයට ඇති ශ්‍රද්ධාවක් තියෙනවා. තේරුම් ගන්න ප්‍රඥාවක් තියෙනවා. ඒකට අවශ්‍ය කරන සතියත් යොදනවා, වීරියත් යොදනවා. එහාට මෙහාට මේ සැරිසරන එක්කෙනාව අල්ලලා අවබෝධයට පත් කරවන්න ඕන. ඔය මමංකාරයේ කියන එක අල්ලන්න ගියාම වෙනතුනේ මම අර ටැංකියේ ඉන්න මාළු අල්ලනවා වගේ. ඌ එක පැත්තකින් අල්ලන්න යනකොට ලිප්පැත්තට පයිනවා. ඒ පැත්තෙන් පල්ලන්න යනකොට ලිප්පැත්තට පයිනවා. හරි අමාරුයි. ලොකු ගේමක් දීලා තමයි මාළු අල්ලගන්නේ නේද සමහර වෙලාවට. ඉතින් ඒකට ඉතින් සමහර කට්ටිය නම් ලොකු ගොටුව දාගෙන තිනවා. අතින් හරි මෙන් අල්ලන්න ගියාම හරි අමාරුයි ඔය මාළු ටැංකිය සුද්ධ කරද්දී. ඔය වගේම තමයි මට තේරෙන්නේ මමත්වය. ඔක අල්ලගන්න ඕනේ ඉතින් එක වෙලාවක අල්ලගෙන එළියට දාන්න ඕනේ. එයා ඉද්දි මොනවා කතා කරත් වැඩක් නැහැ. එයා ඉද්දි මොනවා වුණත් වැඩක් නැහැ. ඒ නිසා එයාව අයින් කර ගන්න ඕන. මේ මමත්වයේ රැඳී සිටින්නේ මේ ලෝකයේ යම් පොඩි දෙයක් හරි නිට්ටයයි සුඛයි ආත්මයි කියලා ගන්න තැන. එහෙම නැත්තම් ඔය මික්ස් වෙලා ඔක්කොම ටික ධනය බිරිඳ දරුවෝ හිතවත් ඔය මික්ස් වෙලා ආත්ම සෙනෙහය මික්ස් වෙලා හැදෙන සමහරලාට. ඉතින් ඒ දේවල් තේරුමක් නැහැ කියලා තේරෙන්න ඕන, වැටහෙන්න ඕන. ඔබ ඒ තුලම ඉන්න බලන්න මොකද්ද දැනෙන්නේ කියලා. මහත්තයාගේ වචන සෙට් එක නැතුව ගිහිල්ලා එහෙම නිකන් ස්ටොප් වුණා, ගොළු වෙලා ගියා. කතා කරන්න ට්‍රයි කරන වැඩේ ඉන්නේ නෑ එළියට. එන්නේ නැති ප්‍රශ්නයක් තියෙනවා නේද? අය ට්‍රයි කරනවා වැඩේ හරියන්නේ නැහැ. කිසි දෙයක් බ්ලොක් කරන්න එපා. තමන් කන්ට්‍රෝල් කරන්න යන්න එපා කිසි දෙයක්. නොකරන්න කියලා හැඩ ගැහෙන්නත් එපා. අර ෆ්‍රී වෙන එක, නිදහස් වෙන එක කියන එක, ඕපන් වෙන එක කියන එක තමන් ඉඩ දෙන්න ඕන ඔළුවෙන්, මනසෙන්, හැමතැනින්ම. එතනින් ඊට පස්සේ එතනින් අමුතු වචන ටිකක් කතා කරනවා. දැන් මේ ආනන්ද හැමදුර මේ කතා කරන්නේ ওই විභාගාති කතා කරන මොනෝ කියනවද දන්නේ නැහැ. සමහර අය සભ્યයි කියනවා, සමහර අය අසભ્યයි කියනවා, ඒක එක දේවල් හිතනවා. මට ওই ලොකු වචන සමහරලාට තේරෙන්නේ නැහැ. සමහරලාට කුණු හර්පයක වුණත් අර පොඩි ළමයින්ට වගේ මට බර අහුවෙන්නේ නැහැ. පුංචි ළමයින්ට කුණු හර්පය වුණොත් පුංචි ළමයා හැමතැනම කියවනවා. ඒකට හේතුව ඒ ළමයාට ඒ ගුණහර්පේ තියෙන බරපතලකම තේරෙන්නේ නැහැ. මටත් එහෙම තමයි. ගුණහර්පේ වැවුණු කියනවා. මට ඒක බරව වෙන්නේ නැහැ. ඒක තමයි හැටි. රාහතුන්ගේ ස්වභාවයේ ලක්ෂණය ඒක අපිටත් දැන් අවුවේගෙන යනවා. බුදුවරු සරවචන කතා කරාද කියලා අහුවාම හිමාල පර්වතයේ හරහා ගිනි අඟුරක් එහා පැත්තට ගියොත් එක මොන වගේද යන්නේ කියලා අනුස්වාමිනී සීතල කැටයක් හැටේට ආන්න ඒ වගේ කිව්වා. බුදුහාමුදුරු කෙනෙක්ගේ වචනයක් කොච්චර සරල වුණත් තේරුණා නේද? කොච්චර සරල වුණත් ඒක නිවිල යන්නේ. ඒ වචනවල ඒ සරගතිය නැහැ. අපි සර මිනිස්සු ඉන්න කොච්චර හිල්තලප ගැල්ල වගේ කතා කරත් ඒවා හරි සරයි වචන නේ. එහෙම අය ඉන්නවා. තමන් බලන්න ඇස් දෙක පියාගෙන ඉන්න බලන්න ටිකක් සමාධියෙන් සැහැල්ලුවෙන් ඉන්න බලන්න. ධර්මය තුල ඉන්න දෙයක් කරන්න එපා, කියන්න එපා. ස්වභාවිකව ඉන්න, ස්වභාවයට ඉඩ දෙන්න. අස්වාභාවික වෙන්නේ නැතිව සිටීමම ස්වභාවිකත්වය. වෙනස් වීමට ඉඩ දෙන්න පුරුදු වීම තමයි ධර්ම කියන්නේ වෙනතරේ. පුතජන ලෝකයා වෙනස් වීමට ඉඩ දෙන්නේ නැහෙනි. එකයි දුක වැඩි. ආරි මාර්ගයේ පුරුදු කිරීම යනු අරියතුන් වහන්සේලා යන වෙනස් වීමට ඉඩ දුන්නා. ඒ නිසා අපිත් ඒ වගේම වෙනස් වීමට ඉඩ දෙන්න ඕන කියලා හිතන්න ඕනේ. සුභා දහම වෙනස් වෙනවා, අපි ඒකට ඉඩ දෙනවා. අපිව වෙනස් වෙනවා, අපි ඒකට ඉඩ දෙනවා. එකයි සත්‍ය අවබෝධය කියලා කියන්නේ, වෙනස් වෙන්න ඉඩ දෙනවා. ගලා යන්න ඉඩ දෙනවා, වෙනස් වෙන්න ඉඩ දෙනවා, හමා යන්න ඉඩ දෙනවා. තමන් තවදුරටත් සෝබා දහමේ කොටසක් නොවිය යුතුයි. කවුරුද විය යුත්තේ? අපේ ඉන්න ඔක්කොම ආචාර්යවරු, ඔක්කොම පඬිතුයෝ ටික ඔක්කොම කියන්නේ කොහොමද? අපි සෝබා දහමේ කොටසක් කියලා තමයි කියන්නේ. එතකොට එතන නේද පින්නතුනේ, එතනින් කොච්චර ඉහළට අපි එනවද මේ සත්‍ය අවබෝධය තුළදී? එහෙම කොටසක් නෙමෙයි, සෝබා දහමේ කොටසක් නොවේ අපි. අප සෝබා දහමම බවට පත් වෙනවා. අපි සබාදාම බවට පත් වෙනවා. සබාදාමම වන්නෙමු. බලන්න ඔබ සබාදාමමද කියලා. දැනෙන විදිය, ෆීල් වෙන විදිය, දැනෙන විදිය, සංවේදී වෙන විදිය. නැත්තං තාමත් අර පරණ ඇලිස්ද, ජොසපින්ද, කරෝලිස්ද, විලියම්ද කියලා බලන්න. සෝබා දහමම, සෝබා දහමම. ශ්‍රේෂ්ඨ තමෙක් නොවීම, මමෙක් නොවීම, මමෙක් වීම යනු අවිද්‍යාව. ඇත්තම කතාව මෙහි මමෙක් හැටියට ගත හැකි, පාලනය කරගත හැකි අයිතියක් ඇති තැනක් නැත. උපදින කිසිදු සත්වයෙකුට ශරීරයක්වත්, මහ පොළොවක්වත්, පර්චස් 10ක්වත්, කාමරයක්වත්, මෙට්ටයක් කොට්ටයක්වත් අයිති නැත. එයයි පරමාර්ථ සත්‍ය. එයයි ඇත්තම කතාව. ඒක තමයි ඇත්තම සත්‍ය. පරමාර්ථ කියන්නේ ඒක. ඇත්තම සත්‍ය ඒක. පරමාර්ථය කියන්නේ අවසාන සත්‍ය කියන එක. ඇත්තම ඇත්ත කියන එක පරම අර්ථය. සත්‍යම සත්‍ය. සත්‍යේ පුඤ්ජලයක් නැත කියලා එළියෙන් නෙමේ දකින්නේ, තමා තුළම දකිනවා. තමන්ට දැනීම අතරම තමන්ට සත්‍ය පුඤ්ජල ස්වභාවය දැනෙන්නේ නැතු යාම. ඒකට තමයි ධම්මානුධම්ම ප්‍රතිපත්ති. ප්‍රතිපත්ති වුණා යා. මා තුළම සත්‍යේ පුඤ්ජලයක් නැති බව මං විඳිනවා. අනිත් අයටත් බලමු. එතුමන්ට ඒ සෝ පහසුවෙන් ඉන්න දීලා තියෙන ප්‍රශ්න යොමු කරන්න. අපේ අනිත් පින්නතුන්ටත් තියෙනවා නම් යොමු කරන්න. කෙනෙක් වෙලා ඉන්න එකද සුවපහසු, කෙනෙක් නොවී ඉන්න එකද? කෙනෙක් නොවී ඉන්න එක සුවපහසුයි. එතකොට සුවපහසු දෙයද කරන්නේ, අපහසු දෙයද කරන්නේ? ලෝකේ සාමාන්‍යයෙන් පහසු දෙය නෙමෙයි කරන්නේ, අපහසු දෙය. ලෝකේ සම්මතේ මේ වෙනකොට එක එක අගයන් ලබා දෙනවා. ඒ අගයන් පස්සේ දුවනවා. අගයක් නැහැ. යපානේ සත පහක අගයක් නැති පොඩි කරන වාහනයක් මෙහෙට ගෙනල්ලාද බලන්න බලන්න. ඔක මිලියන කීයක් දක්වාම වෙන්දේසිය උඩට යයිද කියලා බලන්න.
කෝටි ගානක් දක්වා යනවා. ජපානයේ තලන වාහනය, තලන එකක්, මේ කියන්නේ විනාශ කරන වාහන තියෙන තලනේ තියෙන්නේ. එයින් වාහනයක් මේ වෙන්දේසියට කියන්නේ අගයක් නැති දේවල් වලට අගයක් හැදෙනවා. ඒ රටේ තලන්නක් ගන්නෝ ගානක් ඒක දුන්නාම දෙන මිනිස්සයගේ. එයින් වාහනයක් මේක යාලා දැම්මම කෝටි ගානක් වටිනවා. අගයක් නැති දේවල් වලට අගයක් හදනවා මිනිස්සුනේ. අගයක් නැති දෙයට අගයක් හදනවා. මේක තමයි වෙලා තියෙන්නේ. මේ අගයක් නැති තලන වාහනයක් මේ අපි ඔය කකුල් දෙකෙන් පැදගෙන යන්නේ. කකුල් දෙකක් තියෙන වාහනේ. අගයක් නැති වාහනයක් විශ්වය තුල, ස්වභාව ධර්මයේ තුල අගයක් නැති වාහනයක් කීයක් දීලා තියෙනවද අගේ? වෙන්දේසියේදී කීයක් දුන්නද අගේ? තමන්ගේ වාහනේට ඒ තියෙන බොඩි එක, තමන්ගේ බොඩි එක බලන්න කීයකටද ගත්තේ අගේට? සියලු ප්‍රශ්න හදන මැෂින් එක ලොකු වෙන්දේසියකින් ලොකු අගයක් දීලා ගත්ත කෙනෙක් තමයි පුතජනයා කියලා කියන්නේ. උත්තර හදන මැෂින් එක නෙමෙයි, ප්‍රශ්න හදන මැෂින් එක. වෙන්දේසියක ගිහලා වෙන්දේසියක් තියෙනවා, ප්‍රශ්න හදන මැෂින් එකක් තියෙනවා, ඒක වෙන්දේසි කරනවා. ඈ ප්‍රශ්න හදන මැෂින් එක මෙන්න මේගොල්ලෝ ලොකු ගාණක් දීලා ගන්නවා. මොකද්ද ප්‍රශ්න හදන මැෂින් එක? ඒක අරගෙන හොඳට පෝෂණය කරලා ශක්තිමත් කරලා තෙල් දාලා හොඳට තියාගෙන ඉන්නවා. තමන්ම ප්‍රශ්න හදලා දෙනවා. මොකද්ද ප්‍රශ්න හදන මැෂින් එක? තමන්ගේ ඊගෝ එකනේ. සක්කාය මේ ශරීරය ඇතුළේ මමෙක් පුජ්‍යලයක් සකස් කර ගැනීම. කාය කියල එකක් නෑ, සක්කායත් තියෙන්නේ සකස් කර ගත්තකය. කම්පියුස්සලා නේද ඉන්නේ. එයාට හුරු නෑ වැඩියේ. මගේ දේශන අහලා තියෙනවද? කීයක් විතර? ඔව් කීයක් අහලා තියෙනවද? තුනක් මදිනේ. ආ කම්පියුස්සලා ඉන්නවා. මේ බලවල ඉන්න මුන් භාවනාවකුත් කරනවා, මුන් හොල්මන් වෙලා වගේ ඉන්නවා. හාමුදුරුවොත් මොනවද කියනෝ? යකෝ මොනවද මේ කියන්නේ කියලා. ආ කම්පියුස්සලා ඉන්නේ. ආ අහන්න එපා ප්‍රශ්න. දේශනා 100ක් අහලා එන්න ඕන. හරි. ලැන්ග්වේජ් එක තේරෙන්නේ නැහැ. ඔකට උත්තර දෙන්න ගියොත් එහෙම මේගොල්ලෝ යන්නේනෝ ඒකයි. හරි. මොකද ස්ටෙප් එක ගොඩක් ඉහළ තියෙන්නේ. කොහොමත් එමයයි මේ ප්‍රශ්න හදන මැෂින් එක. මමත්වේ, මමංකාරය. එයාගේ ප්‍රශ්නේ ගැන මෙයා කලබල වෙනවා. එයාට උත්තර දෙන්න බැරි මොකද කියලා. නෑ, එයා උත්තරය තුල ඉන්නේ. උත්තර දෙන්න ඕනේ නෑ, උත්තරය තුල ඉන්නවා. ඒක තමයි වැදගත් කම. තේරුණා නේද? උත්තරේ දෙනවා කියලා කියන්නේ වාචිකව දෙන එකක් නෙමෙයි. උත්තරය තුලට තමන් සමවැදෙන්න ඕන. අන්න ඒක තමයි නියම උත්තරේ බවට පත් වෙන්නේ. වාචික මොනවා හරි කසි කබලක් මම බලාපොරොත්තු වෙන්නේ නෑ. එයාගේ ආත්මය තුලින් උත්තරේ පරිවර්තනය වෙමින් පවතින්න ඕන. පරිවර්තනය වෙන්න ඕන. ඒ නිසා මම කසි කිසිම මිනිස්සෙකු වාචික උත්තර දෙන්න ඕනේ නෑ. මම මේ ඔය පංචස්කන්ධේ මූණ දිහා බලාගෙන හිටියාම උත්තර ඔක්කොම පේනවා. තේරුණා නේද? ස්වරූපේ දිහා දැක්කහම ඔක්කොම උත්තර දන්නවා ඉතින්. ඉතින් තවදුරටත් පෝෂණය කරනවද? ඒක තව කෙනෙකුට ඇත්තටම දෙන්නත් හොඳ නෑ. ඒ ප්‍රශ්න හදන මැෂින් එක අපිම ඒක විනාශ කරලා දාන්න ඕන. අතහැරීම පුජ්‍යලේකුට නෙමෙයි කරන්න ඕන. දැන් අපි ඉගෙන ගත්ත අතහැරීම නම් කරන්න වෙන්නේ පුජ්‍යලේකුට. අපිට නිවන් දකින්න තව කෙනෙක් ඕන. මොකද හේතුව ඇයි අපට අතහරින්න දානයක් දෙන්න කෙනෙක් ඉන්නේ? තේරෙන්නේ? දානයක් දෙන්න කෙනෙක් ඉන්න ඕන. ලෝකේ ඔක්කොටම එක සැරේ නිවන් දකින්න උවමනා වුණොත් එහෙම දානි ගන්න කෙනෙක් නැති වෙනවා. ඒ ලෝකේ ඔක්කොම එකපාර අතහරිනු ගන්න කෙනෙක් නෙමෙයි. ආන්න එතකොට සිද්ධ වෙන්නේ විශ්වයට අතහැරීම. ඒ නිසා ඇත්තෙන්ම අපි තනියෙන් හරි ඒ කරන අතහැරීමේදී අපි ඒක කරන්නේ විශ්වීය අතහැරීමක් මිසක් නෙමෙයි. ඉහාවත් ගැටුල් ගැටේ මෙහාවත්තට ගෙනාම ඒක මගේ වෙන්නේ කොහොමද? ආයි මෙහාවත් ගැටුල් ගැටේ එහා පැත්තට දුන්නයි කියලා ඒක මේ මහ පොළොවේ ගඩොලක් හැටියට, පස් ටිකක් හැටියට කොතන හරි මහ පොළොවේම තියෙනව මිසක් ඒක වෙන කොහෙවත් ගෙනියන්න බෑ. ඒ නිසා ඒක තමයි යථා දර්ශනය. ඕන අඟහරු ලෝකේ ගවේෂණය කරන කෙනෙකුට හම්බුනොත් ඕක අඟහරු ලෝකෙට ගෙනියයි. ඒත් විශ්වයේ මේක දුහුවිල්ලක් හැටියට පවතින එක නතර කරන්න බෑ. දික්ටි මායාවක් තිබුණ එක නිදහස් වුණාම සුවදායකයි, නිදහස්, නිසලයි, සංසුන්, ඒ බලවත්. තමන්ට සත්‍ය අවබෝධ වෙන්නේ නැති පුජ්‍යල හැඩයක් තියෙන නිසා. පුජ්‍යල හැඩයක් කියලා කියන්නේ තාමත් අපි සෝබාදහමෙන් කොටසක් කඩාගෙන පුජ්‍යලයක් වෙලා. තමන් පුජ්‍යලයක් පුජ්‍යල හැඩයක් නොගන්නා වූ තැනම තමයි අර විශ්වයෙන් සෝබාදහමෙන් කොටසක් කඩා ගන්න ස්වභාවය නැති කරන එකම තමයි සෝබාදහමට එක්වීම කියලා කියන්නේ. බලන්න ඔබේ භාවනාව පුජ්‍යල දිට්ඨියෙන් කරන්නා වූ දෙයක්ද බලන්න. ඒක කරන්න එපා. ඒක තේරුම් ගන්න හොඳ මොලයක් තියෙන්න ඕන, නුවණක් තියෙන්න ඕන, අවදියක් තියෙන්න ඕන, සතියක් තියෙන්න ඕන, සිහියෙන් හොඳට බලන්න ඕන. මට මේ වෙලා තියෙන වැඩේ, මේ මොහොතේ මගේ පවතින කන්සෙප්ට් එක මොකද්ද? තමන්ගේ පුජ්‍යල සංඥාව අල්ල ගන්න. තමන්ගේ පුජ්‍යල සංඥාව අල්ල ගන්න. පුජ්‍යල සංඥාවකින් කරන දේවල් මොනවද කියලා තේරුම් ගත්තොත් ලේසියි පුජ්‍යල සංඥාව අල්ල ගන්න. මොනවද කරන්නේ පුජ්‍යල සංඥාවේ? ක්‍රියේට් කරනවා, හදනවා, නිර්මාණය කරනවා. මොනවද? දෘෂ්ටි, සංකල්ප, වචන, සිහිය, සමාධිය, ජීවිතය, උත්සාහය. මේ හැම දෙයක්ම සකසමින් ඉන්නවා. ඒක තමයි එයාගේ ස්වභාවය. එයාට කියනවා ධර්මයේ කර්මකාරකයා කියලා කියනවා. කර්මකාරකයා කර්ම හදනෝ 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 හදනෝ. ඒ හදන්නේ ප්‍රශ්න. මිනිස්සුන්ව මොනවද පිළිතුරේ ප්‍රශ්න බවට පත් වෙන්නේ නැති ඕන එකම ප්‍රශ්නයක් තමයි. දැන් කසාද බැන්දා. කසාදෙත් ප්‍රශ්නයක් නේද? ළමයි ඇදුවා. ළමයි ප්‍රශ්නයක් වෙනවා. බණහන් ආවා. බණත් ප්‍රශ්නයක් වෙනවා. වැඩ කරන්න ගියා. වැඩත් ප්‍රශ්නයක්. ජීවත් වෙනවා. ඒක ලොකුම ප්‍රශ්නයක්. ප්‍රශ්න ගොඩක්. හැබැයි සත්‍ය අවබෝධ කරගත්ත රහතන් වහන්සේලාට, උත්තමයන් වහන්සේලාට ඒ කිසිවක් ප්‍රශ්නයක් නෙමෙයි. ඒකට හේතුව උන්වහන්සේලා සංඥාවෙන් මේ සියල්ල අතහැරලා, සංඥාවෙන් අතහැරලා. වෙන කොහෙවත් අතහැරලා නැහැ. ඒ උත්තමයන් වහන්සේලා බුදුවරු සංඥාවෙන් අතහැරලා ඉන්නේ. තිබුණත් නැහැ වගේ, නැතත් තිබුණා වගේ. මොකක්ද ඒකේ තේරුම? ඇතේ නැතේ කියලා එකක් නැහැ. ඔය අයිතියන් පනවගෙන තියෙන පිස්සු මිනිස්සු. මේ හැම දෙයක්ම විශ්වීය ස්වභාවයකින් තියෙන්නේ. ඇත්තෙම පුතජනයාට අයිති පර්චස් 10ක් 15ක් වෙන්න පුළුවන්. ඒ තාරිය ශ්‍රාවකයාට මුළු විශ්වයම, මුළු පොළොවම අයිති. බුදුහාමුදුරන් මේ රට තුන් වතාවක් පූජා කරන්න ඕනේ නැහැ කවුරුවත්. බුදුරජාණන් වහන්සේට මේ මුළු මහ පොළොවත් අයිති, ඉරහඳ තාරකාත් අයිති, විශ්වයම අයිති, ගැලැක්සීස් ඔක්කොම අයිති. ඒ උතුම් පුත්‍රයෙක් වෙන, ඒ අනුගමනය කරන ඒ පුත්‍රයෙක් වෙන කෙනාටත් ඒ අනන්ත විශ්වය ඒ විදියටම අයිති. මටත් අයිති. ඔබටත් අයිති කරගන්න පුළුවන්. අයිති කරගන්න තියෙන්නේ දැනට තියෙන අයිතිය නිදහස් වෙන එක. දැනට සංඥාමේ අයිතියක් දාගෙන තියෙන දේවල් වලින් නිදහස් වෙන එක එච්චරමයි. එතකොට විශ්වීය අයිතියක් ලබා ගන්නවා. මේක සම්මුති අතහැරීමක් නෙමේ, විඥාන අතහැරීමක්, සංඥා අතහැරීමක්, සංඛාර අතහැරීමක්. කෙනෙක් කෙනෙකුට දෙන දානයක් නෙමෙයි, කෙනෙක් විශ්වයට දෙන දානයක්. කෙනෙක් කෙනෙකුට දාන දෙන්න ඕනනම් දෙන්න, නැත්නම් දීන්න. ඒක එච්චරම අදාළ දෙයක් නෙමෙයි. ඒව නිකන් යුතුකම් හැටියට දෙනවා, චාලිත්‍ර හැටියට දෙනවා, සම්ප්‍රදාය හැටියට දෙනවා, සම්මුති හැටියට දෙනවා. ඔහොම දේවල් ටිකක් තියෙන්නේ.
පුජ්ජල සංඥාවෙන් තොරව වාසය කරන්න. ඒක තමයි භාවනාව, ඒක තමයි මාර්ගය, ඒක තමයි ආර්ය ප්‍රතිපදාව. ඒකෙන් තමයි ගිහිල්ලා අරියත්වයට දක්වාම ගමන් කරන්නේ. අරියතුන් වහන්සේ කියලා කියන්නේ අතහැරපු කෙනාට කියන නමක්. මොනවද අතහැරියේ? රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන අතහැරපු කෙනා වහන්සේ කියලා කියන්නේ ගෞරවනීය නාමයක්. වහන්ස කියලා කියන්නේ අරිහතුන් වහන්සේ, අත්හැරිය තැනත්තා කෙනා. අරිහතුන් වහන්සේ ශරීරයෙන් බලන්න බෑ, ඒක මානසික ස්වභාවයක් ඉක්මවීම නිසා හටගන්නා උදයක්. ශරීරයක් නෑ රහතන් වහන්සේලා කිසිම කෙනෙකුට ශරීරයක් නෑ. ශරීරයක් තියෙන කට්ටියට රහතන් වහන්සේලා කියන එක ඒක තේරුමක් නැති දෙයක්. ශරීරයක් නැහැ බුදු කෙනෙකුට, රහතන් වහන්සේලාට ශරීරයක් නැහැ. ශරීරයක් තියෙනවා නම් එයා පුතජනේ. තේරුණාද? ශරීරයක් තියෙනවා නම් පුතජනේ, ශරීරයක් නැත්නම් එයා රහතන් වහන්සේ කෙනෙක්. ශරීරයෙන් කරන දේවල් රහතන් වහන්සේට සමහරලාට අදාළ නැහැ. ශරීරයෙන් බත් කන එක, ශරීරයෙන් වැසිකිලි කැසිකිලි යන එක නෑ. රහතන් වහන්සේලා වැසිකිලි කැසිකිලි යන්නේ නෑ. වැසිකිලි කැසිකිලි යන කෙනෙකුට රහතන් වහන්සේ කියලා කියනවා නම් ඌ ඒක මෝඩකමක්. ඒ හඳුනා ගැනීමත් මෝඩකමක්. එයා රහතන් වහන්සේ කියලා හිතන් ඉන්නවා නම් ඒකත් මෝඩකමක්. මොකද රහතන් වහන්සේලට වැසිකිලි කැසිකිලි යෑම වහම රහත් වෙනවත් එක්කම නතර වෙනවා. එහෙමනේ. ඒක තමයි අවබෝධයෙන් කියන ડોක්ටර් කියනවා. දැන් ડોක්ටර් කෙනෙක් කිව්වහම ආයෙත් ආයෙ ප්‍රතික්ෂේප කරන්න බෑ නේද? කෙලින්ම બ્લોක් කරනවා. මොකද චෙක් කරලා තියෙනවා මේ ડોක්ටර්. ඒවා එදා ඉඳලා නතර වෙනවා. කවදාවත් කොයි ගමනක්වත් ගිහිලා සාතන් වහන්සේලා වොෂ්රූම් එකක් හොයන්නේ නැහැ. ඇඟිලි හිතා ගන්න පුළුවන්. එතකොට කරන්න තියෙන සැබෑ රහතන් වහන්සේ කෙනෙක් හොයන්න නම් එයාව ආශ්‍රය කරලා එයා ටොයිලට් යනවාද කියලා බල බලා ඉන්න ඕනේ. ටොයිලට් ගියොත් රහත් නෙමෙයි. තේරෙන්නේ? එයා මල මුත්‍රා කරනවාද කියලා බල බලා ඉන්න ඕනේ. හැංගිලා හරි කරනෝ දැක්කොත් රහත් නෙමෙයි. නැයම පරීක්ෂා කරලා තියෙනවලු අය මේ කකුලෙන් අල්ලලා එක පාට බය වෙනවද බලලා. හොඳම වැඩේ තමයි රහතුන් පරීක්ෂණය කරන්නට නම් තමන් රහත් වෙලාම ඉන්න ඕන. ඒව නැතුව පරීක්ෂා කරන්න බෑ. දැන් අරයා ඉංග්‍රීසි හොඳට කතා කරනවද කියලා දැනගන්න නම් මොකද කරන්න ඕන? තමන් ඉංග්‍රීසි මහාචාර්යවරයෙක් වෙන්න ඕනේ. නැත්තම් කොහොමද දන්නේ? ඒ නිසා තමන් ඒ தත්ත්වයට පත් වෙලා මිසක් කවදාවත් මනින්න යන්න එපා. හොනු පින්නතුනේ එක්තරා ධර්මයේ හොයාගෙන යන ශිෂ්‍යෙක් එක්තරා පලාතක හිටියා. ඉතාම දර්ශනයෙන් උසස්, ධාමෙන් උසස්, ගුණයෙන් උසස් ස්වාමීන් වහන්සේ නමක්. එයා සෑහෙන අවබෝධයෙන් යුක්ත රහතන් වහන්සේ නමක් කියලා ආරංචි වුණා. ඉතින් මේ ගෝලයා ගියා. ගෝලයා ගියාම ගේට්ටුව ළඟ ඉන්න අතුගාගක 100 කෙනෙක් වගේ එක්කෙනෙක්. ඒ ලැබුවා ගේට්ටුවත් ඇරලා එයාට දුන්නාම එයා ඇහුවා මේ 100 ඉන්නවද අර මහා දාර්ශනික ස්වාමීන් වහන්සේ මෙහි ඉන්නවද කියලා. ඔව් ඔව් ඉන්නවා ඉන්නවා කිව්වා. හා කොහෙන්ද යන්නේ කියලා. ඔහු මෙයන් කියලා කිව්වා.
දැන් උන්වහන්සේ අතුපතු ගාලා ඔක්කොම කරලා ඉවරලා ගිහිල්ලා මේ මිනිස්ස හැම තැනම හෙව්වා. කොහේ මහා යතිවරයන් වහන්සේ ඒ උත්තමයක් කෝ කියලා ඇහුවා. උන්වහන්සේ කියනවා ඉතින් ඔබට දැනටමත් මුණ ගැහිලා ඉන්නේ. ඒක ඒ ඔබට ගේට්ටු ඇරි එයා තමයි. ඔබට ගේට්ටු ඇරි එයා තමයි. ඔබට දැනටමත් මුණ ගැහිලා ඉන්නේ. නමුත් ඔහු හොයන්නේ ඉමේජ් එකක්. අපේ අය බුදුහාමුදුරු හොයනවා වගේ තමයි. කොණ්ඩේ වවාගෙන කරාබු දෙහිකුත් දාලා පැත්තකින් උරමල්ලකුත් එල්ලගෙන සිවුරක් කොහේ කිලිටි වෙච්ච එකක් ඇඳගෙන සරප්පු දෙයකුත් නැතුව නියපොතු කපලත් නැති උදේට දත් මැදලත් නැති කෙනෙක් ඔබේ ගෙදරට ආවොත් බුදුහාමුදුරු කියලා පිළිගනීද? පිළිගන්නේ. අපි හොයන්නේ ඉමේජ් එකක්. එයාත් හොයන්නේ හොඳ ලොකු ආසනයක වාඩි වෙලා ඉන්න, අත් දෙක මෙහෙම කරගෙන ඉන්න, ඔන්න ඕම කරගෙන ඉන්න මේ කෙනෙක් හොයනෝ මිනිහට එහෙම කෙනෙක් හම්බුන්නේ. ඉතින් උඹට දැනට හම්බ වෙලා තියෙන අර සීයා වගේ පොඩි රෙදි කෑල්ලක් කරේ දාගෙන මිදුල අතු ගගා හිටියේ. උඹට ගේට් එන්නත් ගේට්ටු ඇරලක් දුන්නේ මහා දාර්ශනිකයා තමයි. එනිසා ඉමේජ් හොයන්න එපා. වේලාසරි මවාගත්ත දේවල් හොයාගෙන යන්න එපා. සජීවීව මේ මොහොතේ ඉඳගෙන සජීවීව තියෙන ප්‍රශ්නත් එක්ක ගැටෙන්න, සජීවීව තියෙන දේවල් විසඳ ගන්න, විවෘත වෙන්න, ගොතන්න එපා, හදන්න එපා, ස්වභාවික වෙන්න. මේක හැමෝටම ඔරොත්තු දෙන්නේ නැහැ. ඔය ඇත්තෝ කියන්නේ අතිශය දුර්ලභ පිරිසක්. මෙතනින් ඉන්න බොහෝ දෙනෙක් ගොඩක් ඉස්සරහට අඩි 7ක් උස තාප්පේ, අඩි 5ක් 6ක් 6 හමාරක්, අඩි 7කට ආසන්න ප්‍රමාණයට හැමෝම වගේ ජීවණු පමුණු වෙලා තියෙනවා. අඩි 7ට උස් වෙලා එතනින් එහා පැත්ත බලමින් ඉන්නවා. එක එක තත්ත්වයේ ඉන්නවා. කීප දෙනෙක් ඉන්නවා. ඒක තාම අහුනේ නැහැ. ඉතින් කවදාවත් හරි අහුවෙයි. තව කට්ටිය ඉන්නවා මේක අල්ලගන්න බෑ. ඒකට හේතුව ලෝභ ද්වේෂ මොහ වැඩි. දැන් හිතේ ලෝභ ද්වේෂ මොහ වැඩි නම් පින්නතුනේ අර ලොකු කැපැසිටි එකක් නැති මේ ලොකු අශ්ව බල ධාරිතාවක් නැති වාහනයකට ලොකු බරපටවන. යටවල කඩු ගන්නාම නගින්න කියනවා. කොහොමද නගින්නේ? බූම් බූම් ගාන එක තැන තියෙනවා. දැකලා තියෙනවා නේද? එහෙම ලොරි වාහන හිර වෙලා තියෙනවා දැකලා තියෙනවා. යන්න බෑ. ඊට පස්සේ බඩු බානවා. ඈ ලොරි ඇදයි යන්න තව එකක් එනවා. ඒ වගේ වෙනවා. යන්නේ අන්නේ එහෙම මේ ටයිප් දෙක තුනකුත් මෙතන ඉන්නවා. ඈ කියන්නේ නැහැ මම. ඒ ටයිප් වලට මොකක්වත් වැඩ කරන්නේ නැහැ. ඒ කියන්නේ පිස්ටන් බ්ලොක් වෙලා වයසක නිසා. තේරෙනානේ? ධර්මයේ හිතා ගන්න බැරි කට්ටිය, තේරුම් ගන්න බැරි කට්ටිය, ඉතින් ඒක තේරුම් ගන්න මට වෙන්නේ නැති කියලා. ඉතින් ඒ වගේ නම් බ්ලොක් වෙච්ච අය ඉන්නවා. ඒ කියන්නේ දන්නවනේ වාහනයක් වුණත් කාලයක් පරණ වෙනකොට මොකද වෙන්නේ? ඒව එන්ජින් ධාරිතාව අඩු වෙනවා. ඊට පස්සේ වාහන අදින්නේ නැහැ කියන ප්‍රශ්නයක් එනවා. ඉතින් ඒකම තමයි මිනිස්සුන්ටත් හිතන්න, කල්පනා කරන්න ඒ තියෙන ධෛර්යය නැති වෙලා යනවා. ඒක නිසා කියන්නේ අප්‍රමාදීව ටිකක් ශක්තිය තියෙන කාලෙදී මම මේක කරගන්න කියන්නේ ඒකයි. යහතන්න තේරෙන්නේ නැහැ. මොනවා කියනවද තේරෙන්නේ නැහැ. අන්ධබූත බලන් ඉන්නවා. මේකට සෙනග අඩුයි. මේක ලෝකේ තියෙන වටිනාම වාහන අතර තියෙන අංක එකේ වාහනේ. ඉතින් මේ වාහනේ ගන්න ලෝකේ කීප දෙනයි. ලෝකෙ එහෙම තියෙනවනේ නේ, ලොකු බිස්නස් මඩලට හදන වාහන තියෙනවා. ඒ වාහන ලෝකෙටම 1000ක් හදන්නෙත් නැහැ. මොකද ඒ ගන්න බෑ, ගන්නෙත් නැහැ, ගන්නත් බෑ. ඒ වාහන සමහරලාට හෙලිකොප්ටර්ස් වලට වඩා මිලයි. ඒ වගේ තමයි වෙනතුනේ මේ ලෝකෙ තියෙන ඉහළ දේවල් එහෙම ගන්න බෑ, අමාරු. මේ යෝධයා ඔක්කොම ගන්නෙ පරණේවනේ. පරණේව ගන්නේ. ඉතින් බලන්න, ඔබත් සංඥාවල් හැටියට, සංකාර හැටියට, විඥාන හැටියට ගොඩ ගහගෙන තියෙන දේවල් පරණ දේවල්ද අලුත් දේවල්ද? මතකයන් හැටියට ගොඩ ගහගෙන තියෙන පරණ දේවල්, පරණ ශරීර, පරණ පංචස්කන්ධ. ඔයගොල්ලෝ තරුණ නෙමෙයිනේ, දැන් පරණ ඉන්නේ, දැන් ගොඩක් අය. ඒකවල කියන්නේ දිරාපු යකඩ ගෑලේ දිරාපු පංචස්කන්ධ එකතු කරා නම් අරයට දෙන්න තිබ්බා. සංඥා උපාදානය, සංඥාවක් පමණයි. ඉතින් මේ ලස්සනට මේ ධර්මයේ තේරුම් අරගත්තනම් සතර අපායෙන් නිදහස් වෙන්න පුළුවන්, මෙලව සතුටින් ජීවත් වෙන්න පුළුවන්, ප්‍රසහදන මැෂින් එක අයින් කරලා හැම දෙයක් තුළම විසඳුමක් දකින්න පුළුවන්. ඒ විසඳුම තමයි අනිච්චතාවය. අල්ලා නොගැනීම කියන එක වචනේම පාවිච්චි කරන වචනයක් අනිච්චතාවය කියන්නේ. නිච්ච කරගන්නේ නැහැ, අනිච්චයි. අපේ අය හිතන්නේ අනිච්චයි කියන්නේ ඒක කැඩෙනවා, බිඳෙනවා, නැති වෙනවා, එහෙම නැහැ. ඒකත් නිච්චතාවය. කැඩෙනවා, බිඳෙනවා, විනාශ වෙනවා නම් ඒක අනිච්චද නිච්චද? ඒක නිච්චතාවයක්. ආයේ තින් ආය යන දෙයක් නැහැ. ඒක නිච්චතාවය. නිච්චතාවය කියන්නේ අනිච්චතාවය කියන්නේ ස්පර්ශ කරද්දී මොනවද? රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන, එයාගේ ආධ්‍යාත්මය ස්පර්ශ කරන්නේ නැහැ. ඥානේ දර්ශනේ තුල එයා ස්පර්ශ කරන්නේ නැහැ. එයා මේ මෙහෙම අත තියාගෙන ඉන්න පුළුවන්. අත තියාගෙන හිටියත් ස්පර්ශ කරන්නේ නැහැ. ඒක කියන්නේ අල්ලේ විස, අල්ලේ තුවාලයක් නැත්තම් විස ඕන තරම් දුර ගෙනියන්න පුළුවන්. ඒ නිසා ආධ්‍යාත්මික අතහැරිච්ච කෙනෙකුට ඕන දෙයක් පරිහරණය කරන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. ඇලෙන්නේ නැහැ, බැඳෙන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ උපමා කරනවා මේ තෙල් බෝතලයක් හලන්න බලන්න මේ වතුරෙහිකට. තෙල් මික්ස් වෙන්නේ නැහැ වතුරත් එක්ක. බුදුහාමුදුරේ ඒ උපමාවෙන්ම දේශනා කරනවා. ඒ වුණාට ඕගොල්ලන්ට ඉස්කෝලේ පුතේදී උගන්වන මොනද 2600 ගණන්වලද 500 ගණන්වලද මොකද්ද විද්‍යාඥයෙක් තමයි හොයාගත්තේ. මේ තෙල් වතුරට දිය වෙන්නේ නැහැ කියලා හොයාගත්තේ විද්‍යාඥයා කියලා උගන්වනවා. හැබැයි බුදුහාමුදුරු බණ පොතේ කියලා දෙනවා රහතුන්ගේ සිත තෙල් ජලයට මික්ස් වෙන්නේ නැහැ වගේ කියලා. ඉතින් මේ අධ්‍යාපනය ඉගෙන ගත්තොත් එහෙම මීහරක් වෙනවා, මෝඩය වෙනවා. නෙළුම් පතේ දියන වෙදෙනවා වගේ කියලාත් උපමා කරලා දෙනවා. ඒ නිසා අවබෝධයටපත් වුණොත් ඔබට සියලු දේ අතර සැරිසරන්න පුළුවන්. හැබැයි නොඇලෙන්න ඔබට පුළුවන්, නොඇලී වාසය කරන්න. ඒක තමයි විශ්මිත ධර්මය. බුදුහාමුදුරන් අනන්ත ආරාමයේ පූජා කරා මහසී භූමියේ නෝ පාරකට. වඩින්නාවෝද නොවඩින්නාවෝද සමන බ්‍රාහ්මණයන් උදසායචරයි. ආවාවෝද නොආවාවෝද කියලා තමයි පූජා කරලා තියෙන්නේ. දැන් වික්ෂුන් වහන්සේ කෙනෙකුට ඒවයි ගිහිල්ලා ඉන්න බෑ. පුරා විද්‍යාව අල්ලන් තියෙන්නේ. පුරා විද්‍යාව අල්ලගෙන ඒව ආරක්ෂා කරනවා නම් කමන්නේ විනාශ වෙන්න ඉඩ දීලා බලන් ඉන්නවා. පන්සල් වෙහෙර විහාරත් එහෙමයි. පුරා විද්‍යාව අල්ලගෙන ඉන්නෝ ඒවයින් මං හිතන්නේ 20ක් 25ක් නඩත්තු කරනෝ ඇති 80ක් 90ක්ම විනාශ වෙනවා. පන්සලක ලස්සන චිත්‍ර විනාශ වෙමින් පවතිනෝ මේක තැනක ගියාම ලෙන ගල පැත්තේ ගල් ගුහාවක මං කිව්වා ලෝභ හිතෙනවා අපේ හාමුදුරුවෝ මේ චිත්‍ර ටික හොදගෙන වැටෙනවා මෙතන. බෑ හාමුදුරනේ පුරා විද්‍යාවට ලියලා තියෙන තාම ආන්සර් එකක් ආවේ නැහැ. 3 මාසයක් 4 මාසයක් යනවා ඒගොල්ලන්ගෙන් ආයෙ රිටර්න් ලියුමක් එන්න. ඉතින් එතකන් හාමුදුරනේ පුරා විද්‍යාවට බපු ගහන්න කියලා මේක උළු ටික හොයන්න කිව්වා. බෑ හාමුදුරනේ නඩු දානවා කිව්වා. ඉතින් ඕවා තමයි රජමහා විහාර අල්ලගත්තාම තියෙන ප්‍රශ්න. ඒවා විහාර විනාශ වෙන්න ඉඩ තියලා බලාගෙන ඉන්නවා. මන් දන්නේ ඕවා ඉන්නේ බුදුදහමේ නොවන අයද කියලා. එකක් හාමුදුරුව පුරා විද්‍යාවට පලි ගහනවා, පුරා විද්‍යාව හාමුදුරන්ට පලි ගහනවා. දෙපැත්තම බලනකොට අයිතිකාරයෙක් නැති. හරියට අපේ රට වගේ. රටවත් රජෙක් නැහැ. එනේ එකා කාල බීල යනවා. එනේ එකා කාල බීල යනවා. අපේ මිනිස්සු මූ නැත්තම් ඊළඟ එකා හදාවි කියලා හැමදාම රැවටෙනවා. මිනිස්සුත් හරක්. පාලකයෝ හරක් නෙමේ, උන් නරි කපටි. ඔකයි යථාර්ථය. රටකට රජෙක් ඉන්නවා. රජෙක් ඉන්න රටක් තමයි හැමදාම දියුණු වෙන්නේ. මේ රටට රජෙක් හිටියොත් එක પરම්පරාවක් ඉන්න ඕන පැත්තකට වෙලා. එයා පොඩ්ඩක් පෝෂණය කළාට කමන්නේ නැහැ තියලා. දැන් එංගලන්තේ මහරජිනට හැම රටකින්ම කීකිය හැරි දීලා එයා පෝෂණය කරගන්නවා. එයා ලෝකෙට හැමතැනම අනුසක දෙනවා. බලන්න එයාගේ යටතේ තියෙන රටවල් ටික අස්සන්න තියෙන ඕස්ට්‍රේලියාව හැරි. එයාගේ යටතේ තියෙන නිසා ওই මට්ටමට තියෙන. නැත්තම් විනාශයි. හැයි එනේන මිනිහා ඕන විදියට පිස්සු කෙල්ල යනවනේ මේකේ. දැන් මේ පන්සල මේ විදියට හරි තියෙන්නේ මේ මේ පාලකයෙක් කියන නිසා, නායකත්වයක් තියෙන නිසා. මේක හැමෝම නායකත්වයේ දරනවා තියෙන්නේ නේ. ඒකයි වැඩි. ගෙදර ගත්තේ එහෙමයි. රට ගත්තේ එහෙමයි. ලෝකෙත් එහෙමයි. ලංකාවේ ඔය හැම දියුණුවක් ඇති වෙලා තියෙන රජුරෝ හිටු කාලවලල පොළොන්නරු යුගයේ වේවා, අනුරාධපුර යුගයේ වේවා, මේ ජනාධිපතිවරු නෙමෙයි නේ රජවරු. දැන් ඔය ඕමාන් වල වේවා, ඩුබායි වල වේවා, කවුද ඉන්නේ? රජෙක් ඉන්නේ. රජෙක් ඉන්න රටවල් එක්ක රජෙක් වගේ ශාස්ත්‍රීය දිගටම ඉන්නවා. දැන් චීනෙත් එහෙමයි. රජෙක් වගේ එක කණ්ඩායමක් ඉන්නවා. මං හිතන්නේ 2,500ක්ද කොහෙද ඉන්නව? ඒකට ඡන්දේ පාවිච්චි කරන ඒ 4,500ම ගිම්පින්ට දීලා මේපාර එක්කෙනෙක්වත් අනිත් පැත්තට දීලා නැහැ. ඒක ඡන්දයක් ගන්න. දුන්නොත් එහෙම අනිත් පැත්තට මිනිහා ඉවරයි. ඒක අර අනිත් අර රටෙත් එහෙමයි. මේ ඡන්දේ ගහන්න ඕන තර පෙන්නල ගස්සව ගන්න එක උදේ මේ. උතුරු කොරියාව, දකුණු කොරියාව වෙන එකට ඡන්ද දැම්මොත් ඊට පහුවෙන් ඉවරයි. කපෝති මෑන්. කොහොම හරි එක එක එක්කෙනෙක් එක විදියක් ඉන්න ඕන. එක මිනිස්සු තේරුම් කරගන්න ඕන. එකම පුජ්‍යලේ දිගටම හොරාගෑවත් මොකාගෑවත් එකම પરම්පරාව දිගටම ඒක ගෙනියන්න. නැත්තම් ඉතින් ඉවරයි. සත්‍ය අවබෝධ වෙනක වෙච්ච හාමුදුරු කෙනෙක් ළඟට ගිහිල්ලා කිව්වලු අනේ අපේ රට මේ මිනිහා කාලා තියෙන්නේ අපිට හොඳ රජෙක් ඕන කිව්වලු. ඊට පස්සේ ඊළඟ පතාවේ අපි කාටද ඡන්ද දෙන්න ඕන, කවුද රජ කරවන්න ඕන? උන්වහන්සේ දීපු උත්තරේ තමයි ඔය කාපු එකාටම දීපිය කියලා ඡන්දේ. ඒකට හේතුව ඌ දැන් කාලා බඩ පිරලා තියෙන, ඌ තව කන එකක් නැහැ. ඊළඟ එකකට දුන්නොත් ඌ අනිත් ටිකක් කනවා කියලා. ඒක තමයි රහස. දැන් මේ රටේ ඉන්න මිනිස්සු ඒ රහස තේරුම් ගත්තා නම් අද මේ වින්නෙහි එකක්වත් නැහැ. අර කාපු එකාටම දුන්නා නම් දිගටම කාපියේ කියලා ඌ කාලා බඩ පිරලා මේ රට හදනවා. වැඩේ කාගත්තා. අපි හැමදාම බඩිකිනි එකා හොයලා දාන්න දෙනවා. වැඩියෙන් බඩිකිනි එකානේ කෑ ගහන්නේ වැඩියෙන්. බුදු අම්මෝ අරු කනවා අපිට නෑ, අරු කනවා හෙලිකොප්ටර් පාවිච්චි කරනවා අපිට නෑ, ඌට සැප අපිට ඒ තී නෑ. කියලා කෑ ගන්නවා. ආපු ගම අපි උටක් දෙන මූට දීලා බලන්න ඕන. මං කෙහෙල් කොලේ ගන්නම් බයිසිකලේ එන්නම් වැටුප් නොගන්නම් කියලා තමයි කියන්නේ. මේ රටේ ඉන්න මිනිස්සුත් පව් නැත්නම් ඔක්කොම පව්. ඔක්කොම එකාට එකා බොරු කියා ගන්න, එකාට එකා රැවටෙන ලස්සන රටක්. බොරු කියා ගන්නව රැවටෙනවා, බොරු කියා ගන්නව රැවටෙනවා. හරියට වෙනතුරු මාර බලවේගය වගේ තමයි. මාරය මායාව පෙන්නනෝ, මායාවට පුතජ්ජනය හසු වෙනවා. මායාවටම මිනිස්සයා ආසයි. මායාවටම ආසයි. මන් දන්නේ ඒකට හේතුව. ඒ නිසා බුදුහාමුදුරුවෝ ඒක උපමා කළා. රසවත් උගුලක්. රසවත් උගුලක් දැන් මාළු අල්ලගන්නේ රසවත් එමක් දීලා මාළු අල්ලගන්නේ. ඒ වගේ තමයි මාර්යාගේ උගුල් හැම එකම එහෙමයි. දැන් මාර දූවරු අවලස්සනට නෙමෙයිනේ. මාර දූවරු කිව්වහම නිකන් අපිට හිතෙනවා වැඩි වැඩි අය වගේ වෙන්න ඇති කියලා. නෑ, මාර දූවරු ඊටාම ලස්සනයි. මාර දූවරු කැත නෑ, මාර දූවරු ලස්සනයි. එනිසා තමන්ගේ පුතාට හොඳ දුවෙක් හොයාගත්ත නැන්දම්මල එහෙම කියන්නේ යව මාර දුවෙක් කියලා කියන්නේ. ඉතින් හරිනේ. අනේ අපි හරි අමාරුවෙන් සොයාගත්තේ යානම් අනේ මාර දුවෙක් කියලා කියන්නේ. ඉතින් හරි මාර දුවරු ලස්සනයි. ඊට පස්සේ පුතෙක් හොයාගත්තයි කියන්නේ ආ මාර පුතෙක් අපිට හම්බුණා. සිගරට් එකක් සුරුට්ටුවක් බියර් එකක් කවදාවත් බීලා නැහැ කියලා කිව්වා. බල්ලකට මිනිහා කසිප්පු ගන්න හැමදාම ඒකයි. ඒ මදිවට මිනිස්සු පච්චත් කොටා ගන්නවා මරුවා සමග වාසය කියලා. ඔව් කවුරුත් මරුවා සමග පච්ච කෙටුවක් නැතත් මරුවා සමග තමයි වාසය. හැමෝම මාරයත් සමග තමයි වාසය. මාරයාගේ වසඟේ තමයි ඉන්නේ. මාරයාගේ වසඟේ මිදෙන්නේ සත්‍ය අවබෝධ කරන්නෝ. අනිත් සියලු දෙනාම මාරයාගේ වසඟේ. හොඳට hina වෙනව නටනව කනව බොනව ඉතින් ඉන්නවා පෙනුමට. ඒ සම්මුති ලෝකයේ දුවා දරුවෝ ඒ නටන්නේ බොන්නේ hina වෙන්නේ කෑ ගහ ගහ මේව කරන්නේ ඒ මොකද දන්නවද පින්නතුනේ? සතුට තියෙන නිසා නෙමෙයි. දුක තුනී කරගන්න. දුක තුනී කරගන්න. ඉස්සර හමුදාවේ අය අරගෙන යනවා අපේ ගෙවල් පැත්තෙන් හැමදාම බස් දෙකක් තුනක් අනිවාර්යෙන් යනවා ওই මඩ කලපුව පැත්තට. හැමෝම හමුදාවේ කොල්ලෝ බෙර ගාලා සින්දු කියාගෙන කෑ ගහගෙන යන්නේ. දුක තුනී කරගන්න. ඒ බස් දැකලා සමහර අය ගොඩක් අය කිව්වා අන බ්‍රොයිලර්ස්ලා යනවාද කියලා. බ්‍රොයිලර්ස්ලාද කවුද කියන කුකුල්ලන්ට ඒ වගේ බ්‍රොයිලර්ස්ලා දවස් 21යි ඉන්නේ. 41යිද 21යිද යනවා නැහැ. මේ හැමදාම බස් යවනවා 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 ඉවරයි. බ්‍රොයිලර්ස්ලා වුණා. එතකොට ඒගොල්ලෝ මේ කෑ ගහලා සින්දු කිව්වෙ දුක මකා ගන්න. ඒ කියන්නේ මේ රටේ සෙබළුම් මරලා 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 පදනමක් ඇති කරන්න උවමනා වුණා කවදාවත් ඒ සංවිධානය පරාද කරන්න බෑ කියලා. ඒක ඇති කරන්න තමයි අපේ ඉන්න කොල්ලෝ ටික ගිනිල්ලා ගිනිල්ලා මැරුවා. දැන් මං හිතන්නේ ගැහැණු 3 දෙනෙකුට එක පිරිමියයි වගේ ඉන්නේ ලංකාවේ. දෙන්නෙකුට 3 දෙනෙකුට භාගයකටම පිරිමි නෑ. දැන් ඉම්පෝට් කරන්න වෙනෝ පිරිමි. නැත්නම් අනිත් අය ඉතින් නොබැඳ ඉන්නවයි කියලා නොබැඳි සංගමයට වෙලා ඉන්නේ තියෙන්නේ. ඒ දුක මකා ගන්න කෑ ගහන දේවල් ඉතින් මිනිස්සු. එතැයිසාව තරුණ දරුවෝ අර ටොක් මේ ටොක් ටික්ටොක් ගගා උඩ පැන පැන හිටියද ඉන්නේ දුක මකා ගන්න බැරි කමල අර දුක වහ ගන්න මොනව හරි වැඩපිළිවෙලකට hina වෙනවා කෑ ගහනවා. ඇතුළතින් ඒ කොල්ලන්ගේ සතුටක් නැහැ. ශාල දුකක පීඩනයක වුන් ඉන්නෝ. ඔවුන් තනි වුණාම අඬනෝ. යාළුවෝ එක්ක එකතු වුණාම hina වෙනවා. මොකද මාත්‍රේ කාලය එහෙම කොල්ල දිනවනේ නිසා මම දන්නවා. යාළුවත් එක්ක hina වුණාම උඩ පැන පැන hina වෙනවා තනියෙන් අඬනෝ. මදි පුංචිකන් තියනවා, අඩුපාඩුකන් තියනවා, අනාගත බලාපොරොත්තු බියවල් තියෙනවා, දහසකුත් ප්‍රශ්න නොයෙකුත් දේවල්, මානසික අසමතුලිතතාවල් තියෙනවා වෙනතුනේ. ධම්මං විනානත්ති සුඛානත්තා කියලා තේරෙන්නේ ටික කාලයක් ගියාම. මේ එක තැනකවත් නෑ සැනසිල්ල. මට හිතුණයි හිතෙන තැන්වල මං හැමතැනම ගිහින් බැලුවා තියෙනවද කියලා. තේරෙනා නේද? මට හිතුණනම් අහවල් තැන සැනසෙල්ල ඇති කියලා හිතනවනම් එතෙන්ට ගිහිල්ලා මම බලනවා. ඒ ජීවිත දිහාවත් බලනවා ගිහිල්ලා. හවල් මිනිස්සයා ළඟ සැප තියෙනවයි කියලා හිතුණනම් දැන් මට හිතුණනම් මේ රටේ මේ ජනාධිපතිවරයෙක්ගේ ළඟ සැනසෙල්ල තියෙනවයි කියලා මම ඒ වගේ ජනාධිපති කෙනෙක් වෙනවා. ඉතින් මට අහුුන්නේ නැහැ නේ අහවල් ජනාධිපතිවරයා සැප විඳිනවයි කියලා. නෑ. එහෙම නැත්තම් ලෝක රාජ්‍ය නායකයා ළඟ සැප තියෙනවා, පුටින් ළඟ තියෙනවා, ඒ හරි සෙලෙන්කි ළඟ තියෙනවායි කියලා, හරි කාගේ හරි ළඟ තියෙනවායි, ජින්පින් ළඟ තියෙනවායි කියලා තේරෙනවා නම් තේරෙන්නේ නැහැ. ඔය ඔක්කොම පින්නතුනේ නිකන් රෙදි කෑල්ලක් අර සෝදලා මිරිකනකොට මිරිකෙනවා වගේ හැම තිස්සෙම මිරිකි මිරිකි ඉන්නේ. ඇත්තෝ හිතන්න බෑ මේ රජවරු මැතිඅමතිවරු සැප විඳිනවා කියලා. කිසි කෙනෙක් හිතන්න බෑ. පිච්චෙනවා උදේ දිවා රැයේ පිච්චෙනවා. කාම ගින්නෙන් දැවුනේද නැද්ද? දැවුන ස්වාමීනි. ද්වේෂ ගින්නෙන් දැවුනේද නැද්ද? දැවුන ස්වාමීනි. අපි හිතාගෙන ඉන්නවන යුද්ධ කරන රටක කෙනා සැපෙන් ඉන්නවා කියලා. අනේ නෑ, ද්වේෂ ගින්නෙන් දැවෙනවා, පිච්චෙනවා. එහෙනම් බුදුරෙක් කියලා කියන වෙන තුනේ මේ දිට්ටි ඕගය දුරු කරපු කෙනෙක් වහන්සේලා මේ ගිනි වලින් දැවෙන්නේ නැහැ කියනවා. ඒ සිත දැවෙන්නේ නැහැ කියනවා. ඒ නිසා සැනසිල්ලේ වාසය කරනවා, සැනසිල්ලේ නින්දට යනවා, සැනසිල්ලේ අවදි වෙනවා, සැනසිල්ලේ ජීවත් වෙනවා ස්වභාවිකව. බුදුවරුන්ගේ ආර්ය ශ්‍රාවකයන්ගේ උතුම් ආස්වාදයේ ස්වභාව సౌందර්යය ස්වභාව సౌందර්යයට හරීම ආදරය කළා තියෙනවා. බුදුරජාණන් වහන්සේ ගොඩාක් තැන්වල ආනන්දේ බලන්න මේ ලස්සන පරිසරය කියලා ආනන්ද හැමතුරන් කියපු අවස්ථා තියෙනවා. මෙතන හරි ලස්සනයි ආනන්ද, මේ දාන්න මට අසුණක් පනවන්න. දෙපොඩ සිවුර දාලා ආසනයක් පනවලා දෙනවා බුදුහාමුදුරන්. ලස්සන ඈත පරිසරේ බලාගෙන ඉන්න. දැන් ලෝකල දෙයක් වෙලා තියෙන බුදුහාමුදුරුව ලංකාවේද ඉන්දියාවේද කියලා වැඩේ වෙලා තියෙන්නේ නේ. ඕ ලංකාවේ කියන දැන් කණ්ඩායම් 3-4ක් ඉන්නවා. එතකොට වෙනස් වෙනස් තැන් පෙන්වන්නේ එක එක තැන්. එක්කෙනෙක් සාධක අනුව බල්ලා කියනවා, අනිත් එක්කෙනා ඉතිහාසය අනුව බල්ලා කියනවා, තව එක්කෙනා තව විදිහක බල්ලා කියනවා. අනේ කොහෙ වුණත් කමක් නැහැ, බුදුහාමුදුරුව හැම තැනකම වඩින්නේ නැති, මෙහෙටත් වඩින්නේ නැති, ඉන්නේ නැති, පූජ කරන්නත් ඇති. එහෙත් ඉන්නේ නැති ඒවටත් වඩින්නත් ඇති. වහන්සේගේ අපමණ ධර්ම සංචාරය තුළ වඩින්නේ නැති. කොහේ හිටියත් කමක් නැහැ. උන්වහන්සේ එක රටකට එක තැනකට අයිති කෙනෙක් නෙමෙයි. ඒක ඓතිහාසිකත දෙයක්. ඒක මාර බලවේගයක්. ඒවයි පස්සේ ගිහිල්ලා ඒව ගැන කල්පනා කර කර ඉඳීම ධර්මයේ දකින්න නැතුව. එනිසා යෝ ධම්මං පස්සති සෝමං පස්සති කියනවා මිසක් බුදුන් දකින්න පුළුවන්. එහෙමයි බුදුන් පංචස්කන්ධයක බුදු කෙනෙක් ඉන්න තැනක් හොයා ගැනීම එච්චර වැදගත් නෑ. ඒ නිසා බුදුහාමුදුරුව මේ දේශනා කරේ ධර්මයේ දකින්නා මාව දකින්නෝ කියලා මිසක් මාව ඉපදුණු තැන බුදු වෙච්ච තැන දැක්කයි කියලා මාව දැක ගන්න පුළුවන් කමක් නැහැ. නමුත් සංවේගයේ දැනෙන තුන් තැනක් නම් තමයි ධර්ම සංවේගය ඇති කරන තුන් තැනක්. එසා පින්නතුනොත් ඒ වගේ දේවල් වලට අහු වෙන්න එපා. සත්‍ය අවබෝධයෙන් පරිපූර්ණ වෙනතුරු සත්පුජ්‍යල ආත්ම දෘෂ්ටියෙන් නිදහස් වෙනතුරු විශ්ව ඥානේ විශ්ව දර්ශනේ තමා තුල පහල කර ගන්න තුරු අහු වෙන්න නම් එපා ඔය එක එක මාර දෘෂ්ටි වලට. බැලුවට කමන්නේ බලලා ඉන්න. ඒ වගේම ධර්ම මතවාද තර්කවාද විවාද ඝෂ්ඨන වලට යන්න එපා. තමන් මේ දුකෙන් නිදහස් වීම සතර පායෙන් නිදහස් වීම තුලින් මමත්වයෙන් නිදහස් වීම කියන එක පූර්ණේ වෙනතුරුම කටයුතු කරන්න. නැත්තම් ඔබට පිළිසරණක් නැහැ. ඔබ දන්නවා ඔබේ මරණයේදී ඔබට වයිෆ් එහෙම නැත්තම් හස්බන්ඩ් පිට වෙන්නේ නැහැ. දරුවෝ පිට වෙන්නේත් නැහැ. තේරුණාද? දැන් එක්තරා තාත්ත කෙනෙක් මේ එයාට ලොකු ශල්‍ය කර්මයක් වෙලා ડોක්ටර්ස්ලා කියලා 80%ක්ම මේක අනිත් පැත්තට යන්නේ කියලා. ඊට පස්සේ ළමයින්ගෙන් අහලා කමක් නැද්ද පුතාලම ඊට 80%ක්ම ડોක්ටර්ලා කියනවා මෙයා ගන්න නම් බෑ මේක කරොත් කියලා. මේ හා කමන්නේ තාත් අපිට ප්‍රශ්නයක් නැහැ අපි වැඩ කරගන්න පුළුවන් කිව්වලු. යකෝ මූණට කියනවා ඒ වගේ දේවල්. පපුව හොස් ගාලේ යන්නේ නැති මුණ්ඩ කන්න බොන්න දීලා මුන් ස්කෝල වල අරගෙන ගිහිල්ලා කිසිම විලි ලැජ්ජාවක් නැතුව 80%ක්ම අවදානමක් තියනයි කිව්වාම තව දවසක් හරි තාත්තා ඉන්න ගියන් නැතුව යන්න කිව්වා. මොකද මේ හරි කලබලේ තීර ටික බෙදා ගන්න සමහර වෙලාවට. ඉතින් ඒ නිසා හිතාගෙන ඉන්න එපා මේ කාගෙන්වත් ලොකු පහදු වුණාට පස්සේ ඒගොල්ලන්ට ඒගොල්ලගේ ලෝකවල සීන මිසක් මේ අපි ගැන හිතන්න වෙලාවක් ඇති වෙනවයි කියලා හිතන්න එපා. නිතර බලාපොරොත්තු වෙන්න එපා. ඇත්තටම දරුවෝ හැදුවේ අපේ එන්ජොයි එකට සතුටට කියලා හිතන්න ඕන. අපි ඒකෙන් හදලා කන්න බොන්න දීලා ඉස්කෝලේ අරන් ගිහිල්ලා පොඩි සතුටක් ගත්තනේ ඒ ඇති. ආ ඊට පස්සේ එන්ජොයි හිතන්න එපා. තේරුණා නේද? පළවෙනි උදව්ව තමයි අපිට කරදරයක් නැතුව උඹල ජීවත් වීම කියලා හිතුවනම් ඒක හොඳටම එන්ජොයි එක ඇති. නේ? ආයෙත් හලගන්න ඕනේ අපිට කරදරයක් නැතුව ජීවත් වෙන එකම ලොකුම සතුටක් කියලා හිතුවනම් ඒ හොඳටම ඇති. ඒ වගේම දරුවෝ කරන පළවෙනි උදව්ව තමයි දෙමව්පියන්ට කරදරයක් නැතුව ජීවත් වීම. එතකොට හරි. ඒ වගේම අපි මේ සෝබාධමට ඉපදිලා මේ සෝබාධමට කරදරයක් නැතුව ජීවත් වෙනවනම් ඒ සෝබාධම තුලට අපිපත් වෙනවනම් ඒ සෝබාධම තුල හොරෙක් නොවි තවදුරටත් මාරය ඉල්ලන්නේ ඒකනේ. මාරය පස්සෙන් එලෝ එලෝ ඉල්ලන්නේ ඔබ මගෙන් ගත්ත දේවල් දීපිය මට කියලා. නතර වෙලා අපි කරන්න ඕන මාරයගේ අයිති දේවල් මාරයට අතහරින්න ඕන. මාරය කියන්නේ බුදුහාමුදුරු බුදු වෙන තැනදී ඔය ලෝකය මගේ. ඔව් මාරේ මම දන්නවා ඒක. මං ඒ ලෝකේ අත්හරින කෙනෙක්. මං අත්හරින්නේ ඒ ලෝකය. මේ ලෝකෙට අයිති හැම දෙයක්ම මම අත්හරින කෙනෙක්. ඒක තමයි මගේ බුද්ධත්වය. මාරයට කට උතර නැහැ. මාරයා හිතුවේ මේ මගේම ලෝකේ ඉඳගෙන මටම වැඩ පෙන්නන්න හදනවා කියලා. බුදුරජාණන් වහන්සේ ලස්සනට පොයින්ට් එක හොයාගෙන තිබ්බේ මාරයාගේ නිදහස් වෙන්න. ඔව් මන් දන්නවා මාරයා. මාරයාගේ ලෝකේ ඔව් මන් දන්නවා. මං ඒ ලෝකේ අත්හරින්නේ. ඒ ලෝකේ ඉඳලා කරණක් ගන්න අය නෙමෙයි. පුජ්‍යලත්වයෙන් තවදුරටත් මම ධර්මයේ ප්‍රගුණ කරන කෙනෙක් නෙමෙයි. මමෙක් අල්ලගෙන ධර්මයේ ප්‍රගුණ කරන කෙනෙක් නෙමෙයි. සත්පුජ්‍යල ආත්ම දෘෂ්ටියකින් මමත්වයේ පුරුදු කරන කෙනෙක් නෙමෙයි. හිතෙන නිදහස් වූ දර්ශනයකින් ඥානයකින් ගුණයකින් මම අවදි වෙන කෙනෙක්. ඒ අවදිය සිද්ධ වෙන වෙනතුරි මහමොලේ ක්‍රියාකාරීත්වයේ 100%ක් සිද්ධ වෙලා ඉන්ද්‍රයන් ටික අනිත් පැත්තට පෙරලිලා කකුල් දෙකෙන් ඉන්නගෙන ඔළුවෙන් හිටගෙන මේක දකින්න ඕන. සමස්ත ජීවිතේ කණපිට ගැහෙනවා. කණපිටට හැරෙනවා. එසා ලෝකීය වශයෙන් දකින එක තවදුරටත් ලෝකෝත්තර බවට පත් වෙනවා. ලෝකෝත්තර බවට පත් වෙනවා. ලෝකෝත්තරයි කියලා කියන තැනදී ලෝකය හා ලෝකෝත්තර බෙදන්නේ නැහැ. ආන්නේ තැන තමයි ලෝකෝත්තර කියන්නේ. ඔය ලෞකිකත්වයේ සිටියේදී විතරයි මේ ලෞකිකයි මේ ලෝකෝත්තරයි කියලා බෙදෙන්නේ. ලෝකෝත්තර වුණාට පස්සේ ලෝකෝත්තර ලෞකික කියලා බෙදන්නේ නැහැ. ඒ තරම් නොබෙදෙන ධහමක් අකාලික ධහමක් ඇතර හට ගන්නවා. අන්න ඒක විශ්වඥානය. ඔබතුමාට තව ප්‍රශ්න තියෙනවද? ඒක ඉස්තු වුණා. හොඳයි. හොඳයි හොඳයි. එතකොට සජීවීව සහභාගී වෙන්න ඕන, සජීවී වෙන්න ඕන මිනිස්සේ නේද? සජීවී වෙන්න ඕන. ඔබතුමා සජීවීද අජීවීද? එන දේවල් මොනවා හරි කියන්න ඕන. කවුරු මොකා හිතුවත් කට කෑවත් එන දේ කියන්න ඕන එච්චරයි. ඔව්. හරි. උදර කියනමාරේ. හොඳයි. නැහැ. ඔබතුමා ගැන බොහොම සන්තෝසයි. මොකද දුර බැහැර ඉඳලා ඒ වගේම මේ පලාතට ආනන්ද හාමුදුරගේ ධර්මය තවත් අසරණ දුප්පත් මිනිසුන්ට ඔය ඈත ගම්මානවල ඇත්තටම නැහැ. අපේ ඉන්න ඥාති එක්කත් ඔය වගේ වැඩක් කරන්නේ නැහැ. උන් කාලා ගන්න මේ ඉන්න නිකන් ධර්මයක් පස්සේ යන්නේ නැහනේ. ධර්මයක් හොයාගෙන යන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේ සන්තෝසයි එතුමා ධර්මයේ අනිත් අයටත් බෙදා හදා දෙනවා. ඒකම පාරමිතා බලයක්. මේ දේශපාලන ප්‍රචාර කරන වෛරයෙන් ක්‍රෝධයෙන් ඇවිස්සෙන ලෝකේ යම් යම් දේවල් කරන මිනිස්සු ලෝකයේ ඉද්දී ධර්මයේ ප්‍රචාරය කරන කෙනෙක්, ධර්මයේ ශ්‍රයා කරන කෙනෙක්. දැන් අපේ වීඩියෝස් බැලුවොත් එහෙම හරි දුක හිතෙනවා. අපි මෙච්චර මහන්සි වෙන්නේ මොකටද කියලා. කී දෙනාද බලන්නේ? 2-300යි බලන්නේ. බැලුවාම හරි සංවේගයි. ඒ කියන්නේ ලෝකේ මෙච්චර වටින දෙයක් බොහොම අමාරුවෙන් ගිරිය කඩාගෙන හදාගෙන දැකලා කිව්වට ඒ වටින දේ ගන්න ලාභ දේවල් වෙනුවෙන් ලෝකේ කටයුතු කරන්නේ. ඉතින් ඒක නිසා අපි අර ඉන්න පිරිස මේ ධර්ම දහානෙදීම කියන එක සිද්ධ කරන්න ඕන. ඒක ලොකු කුසලයක්. මේක සිය දෙනෙකුට මම ෂෙයා කරාම කෙනෙක් හරි එක ප්‍රශ්නකින් මනස නිවා ගත්තාම ඒ දහම් කුසලය මට අනුමෝදන් වෙනවා කියලා තමන් තේරුම් ගන්නවා. තේරුණා නේද? ඒ දහම් කුසලය මට අනුමෝදන් වෙනවා. කාට හරි මුණ ගැහෙනවා. දැන් එක තැනක ගිහිල්ලා මම වීසිකල් ආපු CD එකක් එතකොට හම්බ වෙලා කොහොම හරි ජීවිතයේ එතුමට ඒ ආලෝකයක් බවට පත් වෙනවා. ඒ වගේ අපිත් CD 1000ක් වීසිකල්ලා දැම්මොත් 10 දෙනෙක් නේ 10 දෙනෙක් තේරුම් ගනීවි. ඒක වටිනවා. එහෙනම් හැම දිනාටම උතුම් සත්‍ය අවබෝධයම සැලසේවා. සාදු සාදු සාදු. හොඳයි. අද දවසේහි අපේ නායකත්වයේ දක්වමින් කටයුතු කරනු ලබන්නේ මල්ලිකා ජයසුන්දර පින්වත් මහත්මිය. අරමුණු බවට පත්වන්නේ සදර්මයේ දේශනා කරන ගෞරවනීය ආනන්ද ස්වාමීන් වහන්සේට ආයුරාරෝග්‍ය සැප වර්ධනය ප්‍රාර්ථනා කිරීම. ඒ වගේම එතුමියගේ පාර්ශවයේත් ඒ වගේම තමයි ආදරණීය ස්වාම පුරුෂයාගේ පාර්ශවයේත් දෙපාර්ශවයේම මිය පරලෝ යන්නට යෙදුණු මෞදෙමෝපිය බන්ධු මිත්‍ර හිතයි සීඥාතීන් යම්තාක් වේද සංසාරික ඒ හැම දිනාටම මේ පින් අනුමෝදන් වේවා සසර සැපවත් වේවා හැම දිනාම නිවනින් සැනසේවා කියන උතුම් ප්‍රාර්ථනාව ඒ වගේම එතුමන් එතුමියගේත් එතුමියගේ ස්වාමිපුරුෂයාගේත් සහෝදර සහෝදරියන් ඇතුළු ඥාති මිත්‍රාදී හැම දිනාටමත් සද්ධර්මයේ ශ්‍රවණය කරන්න වාසනාව භාග්‍ය ලැබේවා සත්‍ය අවබෝධය සැලසේවා මෙලෝ වශයෙන් ආයුරාරෝග්‍ය සැප වර්ධනයත් සද්ධර්ම අවබෝධයත් සැලසේවා කියන උතුම් ප්‍රාර්ථනාවත් ඒ වගේම දම් සභා මණ්ඩපයේ සිටින්නා වූ සීල දෙනාටත් ඒ වගේම අන්තර්ජාලයෙන් ධර්මයේ ශ්‍රවණය කරන සෑම සීල දෙනාටමත් මේ ධර්ම දේශනාව සද්ධර්ම අවබෝධය පිණිස නිවන් පිණිස හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපි විශේෂයෙන් මල්ලිකා ජයසුන්දර පින්වත් මෙතිණියටත් ආයුර ආරෝග්‍ය සැප වර්ධනය සහ සද්ධර්ම අවබෝධය වැඩ වඩාත් සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අපිට මේ දහම් මණ්ඩපය සාදා පූජා කර පින්වත් චන්දන තිසේරා මැතිතුමන්ට ශාමලි තිසේරා මැතිණියට ආයුර ආරෝග්‍ය සැප වර්ධනයත් ඒ වගේම දෙපාර්ශවයේ මිය පරලෝ යන්නට තිබුණු යෙදුණු ඒ ආදරණීය දෙමව්පියෝ ඇතුළු හැම දෙනාටමත් මේ අපගේ ධර්මානුශාසනා කුසලය සාංසාරික සුවය පිණිස හේතු වාසනා වේවා. එම දෙපළට ආයුරාරෝග්‍ය සැපවර්ධනය වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අභිවාදන සීලෙස්ස නිච්ඡං උද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුකම් බලං ආයුරාරෝග්‍ය සම්පත්ති පඤ්ඤාවන්තස්ස හේතුච අතෝ නිබ්බාන සම්පත්ති මිනාතේ සමිඤ්ඤතෝ සාදු සාදු.